ගරු මනුෂ නානක්කාර ඇමතුමා.
බොහොම සූතිකර සභාපතුමනි, අදති දිනේ නියමිත විශ වැෑශීර් ශතරින් දීවර විශේෂේත්‍රය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නටම අදහස් කළා. විශේෂයෙන්ම ගාල දිස්ත්‍රික්කේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදිහට බෙන්තර පාලම ළඟින් පටන් ගත්තයින් පස්සේ අහංගම ගොය පාන දක්වාම මුහුදු තීරයට හිමිකම් කියන ගාල දිස්ත්‍රික්කේ විශාල දීවර සංඛ්‍යාවක්, විශාල දීවර ක්ෂේත්‍රය නිසා නඩත්තු වෙන විශාල පවුල් සංඛ්‍යාවක් ජීවත් වෙන දිස්ත්‍රික්කයක්. මේ දිස්ත්‍රික්කේ නියෝජනය කරමින් තමයි අද දවසේදී මේ දීවර ප්‍රශ්න පිළිබඳව, ගැටළු පිළිබඳව අමාත්‍යතුමාගේ අවධානය යොමු කරන්නට මම අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම පළවෙනියෙන්ම පහුගිය දිනවලදී ඇතිවෙච්ච සුලිකුණාටු තත්ත්වය නිසා ආපදාවට පත්වෙච්ච, ජීවිත හානියට පත්වෙච්ච ගාල දිස්ත්‍රික්කයේ ජීවිත හානියට පත්වෙච්ච, ඒ වගේම මුළු ලංකාවෙම ජීවිත හානියට පත්වෙච්ච දීවරයන් පිළිබඳව මගේ ශෝකය පළ කරනවා. ඒ වගේම ඒ හානියට පත්වෙච්ච දීවර යාත්‍රා සම්බන්ධයෙන්, ඒ වගේ මේ ආපදාවට ලක් වූ කාරණා සම්බන්ධයෙන් අපේ කනගාටුව මේ වෙලාවේ මුලින්ම පළ කරනවා. ඒ වගේම මේ අවස්ථාවේදී ඒ දීවර ජනතාව බේරා ගැනීම සඳහා, මුදා ගැනීම සඳහා නාවික හමුදාව සමග එකතු වෙලා දීවර අමාත්‍යංශයේ විශාල වශයෙන් මෙහෙයුම් දියත් කරන්නට යෙදුණා. යාත්‍රා ගණනාවක් යොදවලා ඒ දීවර ජනතාව බේරා ගන්නට විශාල වශයෙන් වැඩ කටයුතු කළා. ඒ නිසා ජීවිත හානිය අවම කරගන්නට පුළුවන්කම ලැබුණා. ඒ සම්බන්ධයෙන් අපි නාවික හමුදාවට වගේම දීවර අමාත්‍යතුමාට ස්තුතිය පළ කරනවා. දීවර ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා එතුමන් විශාල කැපවීමක් කරලා දිවාරය නොබලා ඒ දින කීපේ අපේ දීවර ජනතාව බේරා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම අපට එක් කාරණාවක් කියන්න තියෙනවා මේ කාලගුණය සම්බන්ධයෙන්. මේ කාලගුණ අනාවැකින් නිවැරදි ලෙස නොලැබීම පිළිබඳව ප්‍රශ්නයකින් දීවර ජනතාව ඉතාමත්ම හානියට පත් වෙලා තියෙනවා. එක පැත්තකින් දීවර ජනතාවට කලට වේලාවට නිසි ආකාරයට මේ අනතුරු වැගවීම පිළිබඳව තොරතුරු ලැබුණේ නැහැ කියන චෝදනාව තියෙනවා මේ පහුගිය දවසේ ඇතිවෙච්ච සුලිකුණාටු තත්ත්වය පිළිබඳව. ඒ නිසා නොදැනුවත්කම නිසා මුහුදු යෑම සිද්ධ වුණා කියන එක තමයි දීවරයන්ගේ චෝදනාව තියෙන්නේ. ඒත් එක්කම ලංකාවට එපිටින් මුහුදේ, දැන් බෙංගාල බොක්කට එහයින් මුහුදේ මේ සුලි තත්ත්වයන්, සුලිකුණාටු තත්ත්වයන් පවතිද්දිත් සම්පූර්ණ රට වටේම දීවර ජනතාවට දී මුහුදු යෑම සඳහා තහනම් නියෝග තමයි නිකුත් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපේ ප්‍රවෘත්ති හරහා ප්‍රකාශයට පත් වෙන්නේ සුලිකුණාටු තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අවධානමෙන් ඉන්න දීවර ජනතාව දීවර කටයුතු සඳහා යෙදෙන්නට එපා කියලා. නමුත් සමහර වෙලාවට දකුණෙන් මුහුදු යන්නට පුළුවන්, බංග්ලාදේශ පැත්තට, මාලදිවයින් පැත්තට ගියොත් සමහර වෙලාවට කරදරයකින් තොරව නැවත පැමිණීමේ හැකියාව තිබෙනවා. නමුත් එහෙම ප්‍රදේශ වශයෙන්, දිශා වශයෙන් වෙන් කරලා අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයක් අපට දැනට දකින්නට ලැබෙන්නේ නැහැ. මේ ක්‍රමවේදේ එහෙම ප්‍රදේශ වශයෙන්, දිශා වශයෙන් දක්වන්නේ නැති නිසා සමස්ත දීවර ක්ෂේත්‍රයේම කඩාගෙන වැටීමකට සිද්ධ වෙනවා. විශේෂයෙන්ම දීවරය කියන්නේ එදිනෙදා ජීවිතයේ දවස ගත කරන උදවිය, එදිනෙදා ජීවනෝපාය ක්‍රමයක් හොයාගන්න උදවිය. එක දවසක් රස්සාව යන්න බැරි වුණොත්, එක දවසක් Tamanගේ වෘත්තිය යෙදෙන්නට බැරි වුණොත් එයින් ඔවුන් බරපතල විදියට කඩාගෙන වැටීමක් සිද්ධ වෙනවා. ඒ වගේම ඒ සුළු දීවරයින්ට, ඒ වගේම බහුදර දීවර යාත්‍රා සඳහා ලක්ෂ 7-8 වියදම් කරලා, ලක්ෂ 4 ඉඳලා ලක්ෂ 7-8 දක්වා වියදම් කරලා දීවර බෝට්ටු සඳහා අවශ්‍ය කරන උපකරණ, කෑම බීම, ලුණු, අයිස් මේ සියල්ල ඒකරාශී කරගත්තයින් පස්සේ තොරතුරු වාර්තා වෙද්දී වෙනත් ප්‍රදේශයක හරි වෙනත් දිශාවක හරි සුලිකුණාටු තත්ත්වයක් තිබෙනවාය කියලා ඒ තත්ත්වයන් යටතේ සේවකයින් පැමිණෙන්නේ නැහැ දීවර බෝට්ටුව සඳහා දීවර කටයුතු වල යෙදෙන්නේ. එහෙම අවස්ථාවලදී මහා විශාල මුදල් නාස්තියකුත් සිද්ධ වෙනවා. එක පැත්තකින් නිසි කලට මේ තොරතුරු නොලැබීම වගේම නිසි දිශාගත කරලා මේ තොරතුරු නොලැබීම නිසා මේ දීවරයින් අපහසුතාවයට පත්වෙනවායි කියන කාරණාව මේ වෙලාවේ සඳහන් කරන්නට ඕන. ඒ වගේම මේ දීවර රක්ෂණ ක්‍රමයේ සම්බන්ධයෙන් ප්‍රශංසා හිමි වෙනවා. අද රුපියල් ලක්ෂ 10ක මුදලක් දීවරයක සම්බන්ධයෙන් ලැබෙනවා. ඒක ඉතාමත්ම හොඳ තත්ත්වයක් ජීවිත හානියකදී. ඒ වගේම අපි මතක් කරන්නට ඕනි මේ රක්ෂණ ක්‍රමයේ සම්බන්ධයෙන් වඩා ප්‍රායෝගික ක්‍රමවේදයක් සකස් වුණොත් හොඳයි කියන යෝජනාව මගෙන් තිබෙනවා. විශේෂයෙන්ම මේ දීවර රක්ෂණ ක්‍රමයේ යද්දී බහුදින යාත්‍රාවක නම් 6 දිනක් යනවනම්, 8 දිනක් යන, 6 දිනක් යනවනම් ඒ 6 දෙනා රක්ෂණය කරන්න ඒ අයිති පුද්ගලයා යටතේ තමයි රක්ෂණය වෙන්නේ. Tamanගේ බෝට්ටුවේ අහවල් 6 දෙනා යනවා කියලා. නමුත් සාමාන්‍ය ප්‍රායෝගික ක්‍රමවේදයේ යටතේ අමාත්‍යතුමනි නොඑක් අවස්ථාවලදී බෝට්ටුව මාරු වෙනවා. අද දවසේ කර්මාන්තයේ යෙදෙන දීවර කර්මාන්තයේ යෙදෙන කාර්මිකයින් නෙවෙයි හෙට දවසේදී වෙනත් බෝට්ටුවක යන්නේ. අද බෝට්ටුවේ යන්න හිටපු කාර්මිකයින් සමහර වෙලාවට පැමිණෙන්නේ නැහැ. අසනීප වෙලා හරි මොනවා හරි හේතුවකින්. එහෙම වෙලාවට වෙනත් කාර්මිකයෙක් යන අවස්ථාවක් තිබෙනවා. ඒ අවස්ථාවේදී ඔහුත් රක්ෂණය කළ යුතුයි. අපි හිතමු වෙනත් බෝට්ටුවක ඔහු රක්ෂණය වෙලා තිබුණත් ඔහු මේ බෝට්ටුවේ යනවා නම් නැවත වතාවක් රක්ෂණය වෙ යුතුයි. ඒ නිසා නැවත නැවත රක්ෂණය වීම විශාල සංඛ්‍යාවක් සිද්ධ වෙමින් පවතිනවා. සාමාන්‍යයෙන් එක් දීවරයක වර්ෂයක් සඳහා එක් අවස්ථාවකදී පමණක් රක්ෂණය වුණත් රක්ෂණය විය යුතු වුණත් මේ බෝට්ටු මාරු වෙන නිසා සාමාන්‍යයෙන් සම්ප්‍රදායිකව බෝට්ටු මාරු වෙන නිසා දීවරයින්ට අවස්ථා ගණනාවකදී රක්ෂණය වෙන සිද්ධ වෙලා තියෙනවා. මේක දීවරයින්ගේ ආර්ථිකයේ පැත්තෙන් ගත්තාම බරපතල හානියක් සිද්ධ වෙනවායි කියන කාරණාව අපි මේ වෙලාවේ සඳහන් කරන්නට කැමැති. ඒ වගේම මේ දවස්වල මාළු සඳහා හොඳ මිලක් ලැබෙමින් පවතිනවා. ඒ සඳහා අපි අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා. විදේශ රටවල් වලින් මාළු ගෙන්වීම නතර කිරීම සම්බන්ධයෙන් එතුමා විදේශ රටවල් වලින් මාළු ගෙන්වීම නතර කරපු නිසා තමයි අද දවසේදී මාළු මිල මේ වගේ ස්ථාවර තත්වයකට පත් කරගන්න පුළුවන්කම ලැබුණේ. අපිට මතකයි පහුගිය කාලවලදී මාළු මිල ඉතාමත්ම අඩු වුණා. ලින්න කිලෝ එක රුපියල් 90ට බලයා රුපියල් 100ට වගේ බැස්ස තොග මිල. ඒත් අද දවස වෙනකොට නැවත වතාවක් ලින්න මිල 300ට විතර නැගලා. අපි රජයක් පැත්තෙන් හිතුවොත් මේ මාළු මිල ස්ථාවර කර ගැනීමට අපට කුමක්ද කරන්නට පුළුවන්? අපට ශීතාගාර පහසුකම් වැඩි කරලා මේ මාළු මිල අඩු කාලෙදී තොග කරන්නට පුළුවන් නම්, මේවා ස්ටොක් කරන්නට පුළුවන් නම්, මේවා රක්ෂණය කරන්න, මේවා ආරක්ෂා කරලා තබා ගැනීම සඳහා වැඩපිළිවෙලක් හදන්න පුළුවන් නම් අපට, මං හිතන්නේ මේ ලොකු උච්චාවචනයන්ට ලක් වෙන්නට ඉඩකඩ නොදී පාරිභෝගිකයා ආරක්ෂා කරගන්නට අපට පුළුවන්කම ලැබේවි. දීවරයා ආරක්ෂා කරගන්න ගමන් ඉතාමත්ම අඩු මිල ගණන් යටතේ පහුගිය කාලේ මාළු මිල බැස්සා. ඒ වගේම දැන් මාළු මිල වැඩි වෙමින් පවතින කාලයක් තියෙන. ඒ නිසා මේ වගේ මාළු මිල අඩු කාලවලදී මාළු තොග රැස් කරගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම වඩා වැදගත් කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ මාළු මිලට මාළු සඳහා මිලක් ලැබෙනවා වගේම කරවල සඳහා මිලක් ලැබෙනවා නම් ඒකත් විශේෂ වශයෙන් වැදගත් වෙනවා දීවර ජනතාවට. නමුත් අද කරවල සඳහා මිලක් ලැබෙන්නේ නැහැ. හේතුව තමයි පිටරටින් කරවල ගෙන්වීම. ඒ නිසා දීවර කටයුතු අමාත්‍යාංශයේ පැත්තෙන් යෝජනාවක් ඉදිරිපත් කරනව නම් කරවල ගෙන්වීමේදීත් යම් යම් සීමා පනවන්න පුළුවන් කියලා එතනදී අපිට අපේ දීවරයා ආරක්ෂා කරගන්නට පුළුවන්කම ලැබෙනවා. අපි දීවර ජනතාව අනිත් පැත්තට ගත්තහම දීවර ජනතාව මාසික වැටුපක් ලබන උදවිය නෙවෙයි. ඒ වගේම දීවර ජනතාව දෛනිකව ජීවත් වෙන උදවිය. මේ නිසාම මේ අයගේ අක්‍රමවත් මුදල් පරිපාලන හේතුන් නිසාම අද වෙනකොට දීවර ජනතාව විශාල වශයෙන් ණය බරට පත් වෙලා තියෙනවා. ගොඩපොලි කාර්යයන්ගෙන් විශේෂයෙන්ම 5%, 6% මාසෙට ලබා ගන්නා පොලි මුදල් වලට විශාල වශයෙන් ණය අරගෙන බහුදින යාත්‍රා හිමිකරුවන් වගේම කුඩා බෝට්ටු හිමිකරුවන් විශාල වශයෙන් ණය වෙලා තියෙනවා. ඒ නිසා මේ දීවරයින් සඳහා විශේෂ වශයෙන් කල්පනා කරලා අමාරු වැටෙන මේ දීවරයන් ආරක්ෂා කර ගැනීම සඳහා ගරු දීවර ඇමැතිතුමාගේ මැදිහත් වීමෙන් දීවරයින් සඳහා වෙනම සහන ණය ක්‍රමයක් හඳුන්වා දෙන්න පුළුවන් නම් අපි ඉතාමත්ම වටිනවා කියලා අපි මේ වෙලාවේ අදහස් කරනවා. අපි දන්නවා විශාල ටෝරර යාත්‍රා ලබා දීම සඳහා විශේ෷ ණය වැඩපිළිවෙලක්, ඒ වගේම 50%ක සහනාධාර වැඩපිළිවෙලක් මේ අයවැයනුත් යෝජනා වුණා. ඒ වගේම ගිය අයවැය යටතේත් අපි ඇමතිතුමා ක්‍රියාත්මක කරනවා. ඒ සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙන ගමන් මේ දීවරයන් සඳහා
තව විනාඩියක් ඇමතිතුමා තියෙනවා.
තව විනාඩි කීපයක්,
එක විනාඩියක් තියෙනවා.
විනාඩි 15ක් තියෙනවා.
ඔබතුමා විනාඩි 9යි තිබුණේ මේ.
හරි, එතකොට මේ වගේම මම ස්තුතිවන්ත වෙනවා මේ ලබා දීම සම්බන්ධයෙන්. වගේම ගාල්ල වරායට, අපේ ගාල්ලේ දීවර වරායට දොඹකරයක් ලබා දීමට ගරු අමාත්‍යතුමා උත්සුක වුණා. අපි ඒ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම වරාය පිවිසුම් මාර්ගය මේ අවස්ථාවන විට කාපට් කිරීම සඳහා සූදානම් කරලා තිබෙනවා. ඒ සඳහාත් අපි දීවර අමාත්‍යතුමාට මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මතක් කරන්න කැමැති ගාල්ලේ ජැටිය පියර් එක ජැටිය ඉදිකිරීම මාස 8කින් අවසන් කිරීම සඳහා එක්තරා ආයතනයකට, රාජ්‍ය ආයතනයකට බාර දීලා තියෙනවා. දැන් අවුරුදු 2කටත් කිට්ටුයි, තවම ජැටිය ඉදිවිලා නැහැ. මේ නිසා බෝට්ටු ගාල් කර තබා ගැනීමේ, බෝට්ටු ගැට ගහලා තබා ගැනීමේ ඉඩකඩ ඉතාමත්ම අඩු වෙලා තියෙනවා. අද වෙනකොට මේ අර මම කලින් කියපු ණය තත්ත්වය නිසා බෝට්ටු ගොඩ ගහලා තියෙන, බෝට්ටු ගොඩ ඇදලා තියෙන, ගැට ගහලා තියෙන බෝට්ටු සංඛ්‍යාව ගාලේ දීවර වරායේ විතරක් 50කට අධික සංඛ්‍යාවක් තියෙනවා. ඒ නිසා මෙන්න මේ බෝට්ටු නැවත මුහුදට දැමීම සඳහා යම්කිසි සහයෝගයක් ලබා දෙනව නම් වැදගත් කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ෆයිබර් අමුද්‍රව්‍යවල මිල අධික වීමත් අද බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා දීවර ජනතාවට. ඒ සම්බන්ධිනුත් අපි ගරු අමාත්‍යතුමාගේ අවධානය යොමු කරන ගමන් අද දවසේදී ජාත්‍යන්තර නීති නිසා මේ පන්න ක්‍රම තහනම් කිරීම සම්බන්ධයෙන් නොයෙක් අවස්ථාවලදී යෝජනා එනවා. මෝරුන් අල්ලන්න එපා කියලා කියනවා, හැඹිලිදැල් පාවිච්චි කරන්න එපා කියලා කියනවා, නොයෙක් පන්න ක්‍රම පාවිච්චි කරන්න එපා කියලා අපිට කියනවා. නමුත් අපි අපේ අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා. දකුණේ පුද්ගලයේ කැටියට දකුණේ දීවර පන්න ක්‍රම පිළිබඳව දැඩි අවධානයක් තියෙන අවබෝධයක් තියෙන පුද්ගලයේ කැටියට මේ පන්න ක්‍රම ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එතුමා පෙනී හිටිනවා. නමුත් මේ ජාත්‍යන්තරයේ අවශ්‍යතාවයල් වලට ඕන ඕන විදියට පිටරටින් ඇවිල්ලා නැව් ඇවිල්ලා ඩීප් ට්‍රෝලින් කරලා මේ දීවර සම්පත සම්පූර්ණයෙන් හුරාගෙන යද්දි ඒක ආරක්ෂා කරග ඒක නවත්තනවා වෙනුවට අපේ පුංචි දීවරයින්ට බහුදින දීවර යාත්‍රාවලට අපේ දිනපතා බෝට්ටුවලට දවසේ බෝට්ටුවලට මුහුදු ගිහිල්ලා හොයාගන්න තියෙන අවස්ථා ටික මගහැරීම සඳහා ජාත්‍යන්තරයේ අවශ්‍යතාවයන් වලට ඉඩ දීලා ඉඩකඩ ලබා දෙන්න එපාය කියලත් අපි ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම දීවර ජනතාවත් සමග සාකච්ඡා කරාම දීවර අමාත්‍යතුමා කෙරෙහි ඉතාමත්ම හොඳ පැහැදීමක් හොඳ සැලකීමක් දීවර ජනතාව කෙරෙහි තියෙනවා. විශේෂයෙන්ම දකුණේ පුද්ගලයෙක් විදිහට දකුණේ ජීවර ජනතාවට විශාල සහයෝගයක් ලබා දෙනවා කියන සම්බන්ධයෙන් ඒ ජනතාවගේ ප්‍රණාමයත් මේ අවස්ථාවේදී දීවර අමාත්‍යතුමාටත් නියෝජ්‍ය අමාත්‍යතුමාටත් පුද කරමින් මම නිහඬ වෙනවා. බොහොම
ස්තුතියි ගරු මහාචාර්ය අසු මාර්සිංහ මන්ත්‍රීතුමා.
මුලාසනරුවන මන්ත්‍රීතුමනි, අද පැවැත්වෙන විවාදයේ ඉතාම වැදගත් රටේ අමාත්‍යාංශ තුනක් විදුලි බල හා පුනර්ජනීය බලශක්ති පිළිබඳ හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඒ වගේම දීවර අමාත්‍යාංශය ගැන කතා කරන්න ලැබීම සතුටු කරනක්. විශේෂයෙන් විදුලි බලය සම්බන්ධයෙන් බලශක්තිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුකාරක සභාවේ සභාපතිවරයෙක් හැටියට විදුලි බල සම්බන්ධයෙන් අපේ අදහස් ප්‍රකාශ කරන්න කැමති. 2018-2037 විදුලි උත්පාදනය පුළුල් කිරීමේ දීර්ඝකාලීන සැලැස්ම අපි පසුගිය අවුරුදු එකහමාරක් දෙකක් කාලය තුළ පාර්ලිමේන්තුවේ විවිධ වාද විවාදවල ලක් වුණා, විශේෂයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේදී. මේ අවස්ථාවේදී මම ස්තුතිවන්ත වෙනවා විදුලි වල මණ්ඩලයේ සියලුම ඉංජිනේරු මහත්ම මහත්මීන්ට මේ 2018-2037 විදුලි උත්පාදන පුළුල් කිරීමේ දීර්ඝකාලීන සැලැස්ම අපිට අවසානයේ අවස්ථාව ලැබුණා එකගත්තෙන් අනුමත කරගන්නට මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් එක්ක. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ගරු ඇමතුමනි, ඔබතුමාගේ නායකත්වයෙන් ගරු නියෝජ්‍ය ඇමතුමා නිතර මේ ගැන උනන්දු වෙනවා. මේ නායකත්වයේ හරහා අපිට හැකියාව ලැබෙනවා 2018-2037 විදුලි උත්පාදන පුළුල් කිරීමේ දීර්ඝකාලීන සැලැස්ම ක්‍රියාවලියක් නංවන්න. විශේෂයෙන් අපි මේ ගැන සාකච්ඡා කරනකොට මේ ගැන අපි කතා කරා ස්වභාවික වායු LNG ගැන, නැත්නම් ඒ වගේම 2021 සිට 26 දක්වා මේ ලැයිස්තුගත ස්වභාවික වායු විදුලි බලාගාර අර රාජ්‍යයන් දෙකක් අතර එකඟතාවක් යටතේ සිදු කළ යුතුයි හඳුනාගෙන තියෙන ව්‍යාපෘති දැන්ටමත් ජපානය, ඉන්දියාව හා චීනය අතර එකඟතාවයකට එළබල තියෙනවා. ඉතින් මේ බලාගාර මේ අලුත් සංශෝධන සැලැස්ම අනිවාර්යෙන් දැක්වෙනවා. ඒත් එක්කම රජයේ ප්‍රතිපත්තියක් ලෙස 2025 සිට ඉදිරියට ගල්ලංගුරු බලාගාර ඉදිකිරීමේ හැකියාව ගැන මම හිතන්නේ අපි සියලු දෙනා මේට වඩා විද්‍යානුකූලව මේ ගැන සිතා බැලිය යුතු වෙනවා. විශේෂයෙන් ලෝකයේ භාවිතාවන කර ක්ලීන් සුපර් ක්‍රිටිකල් ක්ලීන් කෝල් කියන එකට අපිට යන්න පුළුවන්කමක් තියෙනවා නම් මං හිතන්නේ මේ දීර්ඝකාලීන සැලැස්ම අපි කල්පනා කරනකොට අර බැලන්ස් එකක් තියෙන මික්ස් සිස්ටම් එකකට යනවා නම් මම හිතන්නේ මේ ගැනත් අපි සංවාද කරලා මේක අපි එකඟතාවයට ලැබිය යුතුයි. මොකද මම දකින්නේ ඉංජිනේරුවරුන් ලංකාවේ ඉන්න ප්‍රධානම ඉංජිනේරු පිරිස ඉන්නේ ලංකා විදුලි වල මණ්ඩලයේ. ඒගොල්ලොත් එක සාකච්ඡා කරනකොට ඒ විද්‍යානුකූලව සාකච්ඡා කරන තර්කානුකූලව සාකච්ඡා කරන ඒ පිරිස මම හිතන්නේ අපිට හැකියාවක් ලැබෙනවා මේ සියලු දෙනා එකතු කරගෙන මේ රටේ මේ විදුලි උත්පාදනය සම්බන්ධයෙන් තියෙන සියලුම ප්‍රශ්න විසඳන්න අලුත් බජට් එක හරහත් මේ සම්බන්ධයෙන් මේ කාරණාවලදී ඔබතුමාලාගේ අලුත් සැලසුම් හරහා අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. විශේෂයෙන් නියෝජ්‍ය ඇමතුමා මේ විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕන මේ සූර්ය බලශක්තිය සම්බන්ධයෙන් ගන්න උනන්දුව සූර්ය පැනල නිවාසවල වහලවල් භාවිතා කරලා මේ සාමාන්‍ය මහජනතාව මේ ගැන එන්කරේජ් කරලා ඒක ඉතාමත් හොඳ සැලැස්මක් හැටියට යනවා. ඒ වගේම පුනර්ජනීය බලශක්තිය ගැන කතා කරනකොට විදුලි බලයේ සුලම් බලය විදුලි බලලගේ සුලම් බලය වගේම සූර්ය බලය වගේම අනෙකුත් අලුත් ප්‍රභවයන් ගැන දැන් ලෝකයේ ඇමතුමනි විශේෂ පර්යේෂණ සිද්ධ වෙන අලුත් ප්‍රභවයන් ගැන අපිත් සම්බන්ධ එක පර්යේෂණයක් වෙනවා. චුම්බක බලයෙන් කොහොමද විදුලිය උත්පාදනය කරන්නේ? එතකොට මේ චුම්බක බලයට මේක කියන්නේ අන්ඉන්ටරප්ටඩ් පවර් ජෙනරේෂන්. ඒ කියන්නේ ප්‍රභවයක් නැති විදිහට විදුලි බලයෙන් නිෂ්පාදනය වෙන ක්‍රමෙනුත් දැන් ලෝකෙ අත්හදා බලලා තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවන් සඳහා අර මූලික ප්‍රතිපත්තියක් හැටියටගෙන මූලික අධ්‍යයනය කරන ව්‍යාපෘති 10 මෙගාවට් වෙනකන් දෙන ක්‍රියාත්පති ගැනත් සලකා බලන්න කියලා යෝජනා කරන මුහුදු රළ වගේ අලුතෙන් පරීක්ෂණ වැඩි වෙමින් පවතිනවා. ඒ නිසා විදුලි බල ශේෂ්ත්‍රයේ සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේ දැඩි උනන්දුවක් තියෙන අපි නිතර රැස් වෙලා මේ ගැන නිතරම සාකච්ඡා කරනවා. ඉදිරියේදීත් මේ 2018-37 සැලැස්ම අපි නොකඩවා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ 7 වෙනිදා අපි නැවත පුනරින්ල ඉදිකිරීමට යෝජිත සුලං සහ සූර්ය බල ශක්තිය එක්ක මේ ජෙනරේෂන් ප්ලෑන් එකේ සම්බන්ධ මෙගාවොට් 270ක් විතර ප්‍රමාණයක ඒ බල ශක්ති ග්‍රීන් සෝන් එක ගැන විශේෂ අවධානය යොමු කරන්න කියලා ඔබතුමාගේ ඉල්ලස්නා. එහෙම වුණාට පස්සේ අපිට හැකියාව ලැබෙනවා අනිකුත් දේවල් වලට යන්න. ඒ වගේම ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැතිතුමා අපේ අර්ජුන රන්තුංග ඇමැතිතුමා විශේෂයෙන් මේ කලමනාකාරීත්වය ඉතාමත් දක්ෂ විදිහට අපි දැක්කා අර අර්බුදේ වෙලාවේ. ඔබතුමා අපි 12ට විතර කෝල් කරනකොටත් ඔබතුමා අමාත්‍යංශ ඉඳගෙන මේ සඳහා මුහුණ දුන්නා. ඇත්තටම ඔබතුමාගේ ජාතියේ ගෞරවය හිමි වෙනවා මේ මුහුණ දීලා මේ ප්‍රශ්නේ නිසියාකාර විසඳුවට. ගොඩක් දෙනෙක් විවිධ අර්ථකථන දැක්කත් ඔබතුමා මේ ප්‍රශ්නේ හරි විදිහට විසඳුවා. ඒ විසඳුව නිසා තමයි රටේ වාහන කැඩුන්නේ නැත්තේ. නැත්තම් උනේ අර අපි දැක්කා පසුගිය කාලේ මේ හොර තෙල් ගෙනල්ලා මේ බාල තෙල් ගෙනල්ලා රටේ වාහන පාරේ තිබිලා මේ ඒකට අදාළ මුදල් ගෙවලා එහෙම තමයි ඒක විසඳගත්තේ. ඒක ඒ ප්‍රශ්නෙට මුහුණ දුන්නේ නැහැ. ඒ ප්‍රශ්නෙන් පලා ගියා. නමුත් අපි මේ ප්‍රශ්නෙට පැහැදිලිව ආණ්ඩුවක් හැටියට ඔබතුමාගේ නායකත්වයෙන් අමාත්‍යංශයට මුහුණ දුන්න නිසා තමයි අපිට මේ ප්‍රශ්නේ විසඳ ගන්න ලැබුණේ. ඒත් එක්කම අපිට අවස්ථාව ලැබිලා තියෙනවා මේ ඛනිජ සම්පත් විශේෂයෙන් මන්නාරම් ද්‍රෝණියේ හරහා සිදු කරන කැණීම් හරහා අපිට අපි සාකච්ඡා කරා. ඒ හරහා මේ අමාත්‍යංශ දෙකම එකතු වෙලා අනාගතයේ LNG සැපයුම් කරන්න ලංකාව හරහා සොයා ගන්න NG natural gas
තව විනාඩියක් තිබෙනවා ඔබතුමාට.
අපිට හැකියාවක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා 2025 වෙන විට අපේම ගෑස් වලින් විදුලි බල නිෂ්පාදනය කරගන්න ඔබතුමාගෙත් ඒ ශක්තියත් එක්ක අමාත්‍යංශ දෙකේම. දීවර අමාත්‍යංශය ගැනත් කතා නොකරමු බෑ. අපේ දීවර ඇමැතිතුමා ලංකාව පුරාම දීවර කර්මාන්තයේ දෙන සියලු දෙනාට සහන දක්වන අලුත් වැඩසටහන් දීවර වරායන් සංවර්ධනය කරනවා. ඒ වගේම මිරිදිය දීවර සම්පත ගැන කතා කරනවා. ඒ වගේම ලෝකයේ දියුණු තාක්ෂණ ක්‍රමවේදයන් ගැන සාකච්ඡා කරනවා. ඒත් එක්කම අපි දැක්කා විශේෂයෙන් ග්‍රාමීය කර්මාන්ත හැටියට දීවර කර්මාන්තයේ වගේම දීවර අමාත්‍යංශයේ යටතේ සුරතල් මසුන් නැති කිරීම ඒත් එක්ක හා සම්බන්ධ අනෙකුත් කර්මාන්ත වලට දෙන අතහිත මේ හරහා ග්‍රාමීය ප්‍රබෝධයකුත් ඇති වෙනවා දීවර පද්ධති නංවාලීම වගේම. ඒ වගේම කර ඇමතුමනි දැන් අපි දන්නවා ලෝකයේ හොඳම මත්ස්‍යෝ සමහර වෙලාවට අර ජපානයේට යවන හොඳම මත්ස්‍යෝ ඉන්නේ අපේ ලංකා මුහුදේ. ඉතින් මේ සම්බන්ධයෙන් මේ ලොකු බහුදින යාත්‍රා ඇවිල්ලා ඔක්කොම නෙලා ගන්න නැතුව යම්කිසි ක්‍රමවේදයක් ඔබතුමා අපි දන්නවා ඔබතුමා ඒ ගැන ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න යනවා. ඊ එවැනි ක්‍රමවේදයන් හරහා මේ මත්ස්‍ය සම්පත ලෝකයේම පරිභෝජනයට ලබා ගන්න පුළුවන් මත්ස්‍ය සම්පතක් හැටියට අපිට තියෙන සම්පත හරියාකාරව ඒ ප්‍රයෝජනය ගත්තොත් තවත් ඵලදායි වෙයි කියලා හිතෙනවා. ඒ වගේම යුරෝපයෙන් අපිට ලැබුණේ තහනම් ඉවත් කිරීම තුළ GSP+ හරහා තව තවත් 2018 වර්ෂයේ ඔබතුමාගේ අමාත්‍යංශයේ උපරිම දක්ෂතාවයෙන් කරන්න ලැබේ වාසනාව ලැබේ. මේ අමාත්‍යංශ තුනටම ඒ අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම
බොහොම ස්තුතියි. මිලට ගරු අරුන්දික ෆර්නැන්ඩෝ මතුතුමා.
ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම මෙම අමාත්‍යංශ තුනේ කාරක සභා අවස්ථාවේදී මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. මුලින්ම දීවර අමාත්‍යතුමා ඉන්න වෙලාවේදී විශේෂයෙන් කියන්න ඕන අපි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට පෙර මම වයම පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට විශේෂයෙන්ම වයම පළාත් සභාවේ දීවර ඇමතිවරයා හැටියට වැඩ කටයුතු කරපු කෙනෙක්. අපි විශේෂයෙන්ම අපි අවුරුදු ගණනාවක් තිස්සේ කරපු ඉල්ලීමක් තමයි ලංකාවේ දකුණු වෙරළ තීරය විශේෂයෙන්ම මීගමු ඉඳලා ගත්තාම සම්පූර්ණම දකුණට වෙනකන් විශාල වශයෙන් දීවර වරායන් රාශියක් පවතිනවා. ඒ දීවර වරායන් මම හිතන්නේ විවිධ රාජ්‍යයන් යටතේ පහසුකම් දීලා නව දීවර වරායන් ඉදි කරලා එහෙම වැඩ කටයුතු සිද්ධ කළා. හැබැයි අපි කියන්න කනගාටුයි නිදහසෙන් පස්සේ මම හිතන්නේ මීගමුවෙන් එහාට මන්නාරම දක්වා කිසිම දීවර වරායක් අපේ තිබෙන්නේ. විශේෂයෙන්ම හලාවත ගත්තාම හලාවත දීවර නැංගුරම් තොටුපළක් කුඩා ප්‍රමාණයේ කල්පිටිය ගත්තාම එහෙමයි. හැබැයි අපි දැක්ක දිගම මුහුදු තීරයේ තියෙන වයඹ මුහුදු තීරයේ ඒ දීවර වරායක අවශ්‍යතාවය අපි දිගින් දිගටම මතු කළා. විශේෂයෙන්ම පසුගිය රජයේ වෙලාවෙදිත් මම දැක්ක අයවැය යෝජනාවලදී හැමදාම මේ දීවර වරායක අවශ්‍යතාවයන් නම් ඉතින් දාලා ඒ මුදල් වෙන් කළේ එහෙම තිබ්බා. අවුරුද්දෙන් අවුරුද්ද අයවැය එනවා, අවුරුද්දෙන් අවුරුද්ද අයවැයට මේ දීවර වරායන් වල නම් යෙදෙනවා. හැබැයි මේ දීවර වරාය ඉදි වුණේ නැහැ. හැබැයි මම හිතනවා අපේ වර්තමාන දීවර අමාත්‍යතුමා විශේෂම අවධානය යොමු කළා. මම හිතන්නේ එතුමත් එක්කලා අපි දීර්ඝ වශයෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. අපි ආණ්ඩු පක්ෂයේ මම තමුන්නාංශලගේ පැත්තේ ඉන්න කාලෙත් විශේෂම මේ විරුද්ධ පක්ෂයට ඇවිල්ලා අද වාඩි වුණත් අපි අපේ ඉල්ලීම මම හිතන්නේ ඔබතුමාත් එක්ක අපි දිගින් දිගටම සාකච්ඡා කරලා අපි සන්තෝෂ වෙනවා. අද මම හිතනවා තමුන්නාංශයේ පැත්තකින් ගන්ධර දීවර වරාය සංවර්ධනය කිරීම සහ වෙල්ලමංකර නව දීවර වරාය සංවර්ධනය කිරීම කියන කාරණාව යටතේ විශේෂම මිලියන 200ක ප්‍රමාණයක් යොමු කරලා තියෙන්නේ මම හිතන්නේ වෙන්නප්පුව ඒ නව දීවර වරාය ඉදිකරන්න කියලා. ඉතින් අපි හිතනවා ඔබතුමාගේ විශේෂයෙන්ම මේ අවධානය යොමු වීම වගේම ඉතාමත් ඉක්මනින් මෙම
එතුමා
වැඩිය තව වැඩි කරලත් තියෙනවා. අපි දැනටමත් නම වෙනිදා අයවැලේකනේ සම්මත වුණාම මම වහාම කියලා තියෙනවා. දැන් සියලු කටයුතු අවසానයි. ටෙන්ඩර් කැඳවන්න පුවත්පත් දැන්වීම පළ කරන්න කියලා අපි ලබන අවුරුද්දේ මුල් කාල පරිච්ඡේදය තුල ඔබතුමා ඔය කියන වෙල්ලමංකර වරාය වැඩ ආරම්භ කරනවා. ඒ වගේම ලබන අවුරුද්දේම හලාවත නැංගුරම් පොලේ වැඩත් ආරම්භ කරන්න කටයුතු කරනවා.
මම හිතන්නේ ඉතාමත් වටිනවා ගරු ඇමතුමා. මොකද අපිට මතකයි සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ රජයේදී බණ්ඩාරනායක මැතිණිය ඇවිල්ලා වෙන්නප්පුවට දීවර වරාය සඳහා මුල්ගල තිබ්බා. 1977 රජයේ ආවගමන ඒ මුල්ගල අයින් කරලා එතරේ දීවර වරාය ඉදිකිරීම සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. ඉතින් අපි හිතනවා නමුත් වර්තමාන රජය විශේෂයෙන්ම තමුන්නාංශගේ නායකත්වය යටතේ මේ කර්තව්‍ය ඉෂ්ට සිද්ධ කරලා දේවිය කියලා. ඒ වගේම තමයි කියන්නට ඕන මේ අද වෙනකොට රටේ යම්කිසි කතිකාවක් මත වෙලා තියෙනවා. මම හිතනවා තමුන්නාංශයකට පිළිතුරු දුන්නා විවිධ අවස්ථාවලදී මේ සමහර දීවර වරායන් මේ පෞද්ගලීකරණය කරන්න යනවායි කියන කාරණාව. මම හිතනවා තමුන්නාංශ විශේෂයෙන්ම දීවර ප්‍රදේශයක හම්බන්තොට වගේ ප්‍රදේශයක විශේෂයෙන්ම දීවරින්ගේ ගැටලු හරියාකාරව අඳුරගෙන වැඩ කටයුතු කරන අමාත්‍යවරයෙක් හැටියට එහෙම තත්ත්වයකට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙන එක නැහැයි කියලා අපි හිතනවා. ඒ වගේම තමයි ගරු
ගෙන් ගන්න මේක මේ නිහල් ගලප්පති මන්තුමත් කිව්වා මන්ත්‍රීවරු ගණනාවක් මේ ප්‍රශ්නේ මතු කර නිසා මම කියන්නේ කිසිඳු දීවර වරායක් ගෙනීමට කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම වරායවල් බදු දෙන්න කටයුතු කරන්නේත් නැහැ. අපි වරායවල් තුල බලාපොරොත්තු වෙන්නේ වෙනත් කාර්යයන් සඳහා අවශ්‍ය නම් බදු දෙන්නේ. ඒ කියන්නේ විදුලි බල ඇමතුමා ඉල්ලීමක් කරොත් ජල තරංග මගින් විදුලිය නිෂ්පාදනය කරන්න අපි ඒ කටයුත්තට බද්දක් අරගෙන දෙනවා. ඒ වගේම කවුරු හරි ඉල්ලෝ සෝලා මේ ඇති කරන්න අපේ ගොඩනැගිලි තුල ඒවට අපි අවසර දෙනවා. ඒවට තමයි අපි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරේ. ඒ වගේම සීතාගාර කවුරු හරි හදන්න ඉදිරිපත් වෙනවා නම් ඒවට අපි බදු දෙනවා. හැබැයි දීවර සමිතිය එක්ක සාකච්ඡා කරලා දීවරයන්ගේ එකඟතාවය මත තමයි හැම දෙයකට හරි අපි යොදවන්න දෙන්නේ. ඒ වගේම සංචාරක ශේෂ්ත්‍රයේ කටයුතු වලට දෙනවා නම් ඒත් ඒ ආකාරයෙන්ම දීවරයට හානි වෙන්න දෙන්නෙත් නැහැ, විකිණීමක් කරන්න දෙන්නෙත් නැහැ දීවර වරායවල්. කිසිම සේත් එකම දීවර වරායක්වත් ඒ වගේ වරාය පිටින් බදු දීමක් කරන්නෙත් නැතේ කියන එකයි තමත් වගකීමෙන් සඳහන් කරනවා.
අපි සතුටු වෙනවා ගරු ඇමතුමා. ඒ වගේම කියන්නට ඕන තමුන්නාංශ මතු කරපු කාරණාව විශේෂම සංචාර කර්මාන්තයේ සඳහා මම හිතන්නේ ලෝකේ විවිධ රටවල මේ නැංගුරම් පොළවල් දීවර වරායවල් විශේෂයෙන්ම යොට් වගේ ඒවා ගාල් කරන්න එහෙම නැත්නම් සංචාරකින් සඳහා මෙම කර්මාන්තයේ විශේෂම දීවර වරායවල් යොදා ගන්න එක මම හිතන්නේ ලෝකේ හුඟක් රටවල. අපි ගත්තාම අපේ කලාපීය රටවල ගත්තාමත් සිංගප්පූරුව ඒ වගේ රටවල් වලත් ඒක සංචාර කර්මාන්තයේ යොදාගෙන තිනවා. ඉතාමත්
ආකර්ශනීය දෙයක් විශාල වශයෙන් මුදල් උපයන්න පුළුවන් දෙයක් මම හිතන්නේ අද මේ දීවර වරායවන් සියල්ලක්ම සම්බන්ධ වෙන්න ඕන සංචාරක ව්‍යාපාරයත් එක්කලා. ඉතින් ඒක නිසා මම හිතනවා ඒකටත් අමුණාංශකේ අවධානය යොමු වෙයි කියලා. ඒ වගේම තමයි අපි හැමදාමත් කියපු කාරණාවක් තමයි මේ මිරිදිය දීවර කර්මාන්තේ, කරදිය දීවර කර්මාන්තේට වගේම මිරිදිය දීවර කර්මාන්තේටත් අපි අපේ දෙන්න පුළුවන් දායකත්වය දෙන්න ඕනයි කියලා. වැව් දහස් ගාණක් තියෙන මේ රටේ ඒ වැව් තුලින් විශේෂයෙන්ම අපේ අහිංසක දුප්පත් ජනතාවගේ පෝෂණ ඌනතා සපුරාලන්නට මිරිදිය දීවර කර්මාන්තය තමයි අපේ රටට අවශ්‍යම දේ. මං හිතන්නේ මිරිදිය දීවර කර්මාන්තයට අවශ්‍ය කරන මත්ස්‍ය අභිජනනය, විශේෂයෙන්ම මත්ස්‍ය පැටවුන් නැති කිරීම කියන දෙයට මම හිතන්නේ රජය අවධානය යොමු වෙන්නට ඕන. මම හිතනවා මම දැක්ක වැවක් සහිත ගමක් වැඩසටහන කියන කාරණාව යටතේ මිලියන 450ක් වෙන් කරලා තියෙනවා. හැබැයි සමහරක් වෙලාවට අපි දකින කාරණාවක් තමයි අපිත් පළාත් දීවර අමාත්‍යාංශවල දීවර ඇමතිවරු හැටියට වැඩ කරනකොට සමහරක් වෙලාවට විශේෂයෙන්ම මත්ස්‍ය පටව ගිහිල්ලා දානවා, වැව්වලට විශාල වශයෙන් උත්සව කරනවා, මත්ස්‍ය පටව ගිහිල්ලා දානවා. හැබැයි සමහරක් වෙලාවට හරියාකාරව මේ කර්මාන්තය සිද්ධ වෙනවාද කියන කාරණාව, විශේෂයෙන්ම මේ විශේෂයෙන් මේ මිරිදිය දීවර කර්මාන්තය තුළ මත්ස්‍ය අභිජනනය වගේම ඊළඟට වැව්වලට දාන මත්ස්‍ය සම්පත ප්‍රධාන වශයෙන් නෙලා ගැනීමට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කිරීම කියන කාරණාව. ඒ වගේම තමයි ගරු ඇමතිතුමනි විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි, ගරු අමාත්‍යතුමනි, විශේෂයෙන්ම කලපු ආශ්‍රිතව විශේෂයෙන්ම අපේ අපි දන්නවා අපේ ප්‍රදේශවල ගත්තාම ඉස්සන් කර්මාන්තය, මම හිතන්නේ ඉස්සන් කර්මාන්තය ඉතා විශාල වශයෙන් ආදායම් පුදවපු මේ රටේ ඇගලුම් ක්ෂේත්‍රයේ ගත්ත මුදලම ගන්න සමානව මුදලක් අපේ රටට විදේශ මුදල් හම්බෙච්ච ව්‍යාපාරයක් ඉස්සන් කර්මාන්තය. මම හිතන්නේ විශාල වශයෙන් තාමත් අපේ ඉඩ ප්‍රස්ථා තියෙනවා මේ ඉස්සන් කර්මාන්තය දියුණු කරන්න. විශේෂයෙන්ම අපේ ප්‍රදේශවල ඉඳලා නෙමෙයි රටේ ඇතුළත මේ ඉස්සන් කර්මාන්තය දියුණු කිරීම කියන කාරණාව. ඒ වගේම මේ ව්‍යවසායකින්ට තව තවත් අත දීම, මේ කර්මාන්තයේ සමහර වෙලාවට ලෙඩ රෝග අඳුරාගෙන ඒවලට ප්‍රතිකර්ම කරන ගමන් ඒ ව්‍යවසායකින්ට අත දීම කියන කාරණාව රජයේ අවධානය තවත් යොමු වෙන්නට ඕන කියන දේ අපි කියන්නට ඕන. ඒ වගේම තමයි විශේෂයෙන්ම නව මාළු ක්‍රම. දැන් අපි දන්නවා සමහර වෙලාවට දැන් අපි දැකලා තියෙනවා කලපු තුල අර කොටු ක්‍රමයට කකුලුවන් වර්ධනය කිරීම, ඇති කිරීම වගේ දේවල්, මුදා වගේ මාළුවන් විශේෂයෙන්ම විශාල ඉල්ලුමක් තියෙනවා පිටරටවල්වල. ඒ වගේම තමයි බෙල්ලන් කර්මාන්ත විශේෂම විශාල යුරෝපීය රටවල්වල මං හිතන්නේ දැවන්ත ඉල්ලුමක් තියෙනවා ඒ බෙල්ලන් වගේ දේවල් වලට. ඉතින් මං හිතන්නේ ඒ දේවල් වලට විශේෂයෙන්ම මිරිදිය දීවර කර්මාන්තයත් එක්කලා කලපු ආශ්‍රිතව දීවර කර්මාන්තයටත් මම හිතන්නේ දැවන්ත අවධානයක් යොමු වෙනට ඕනයි කියලා. ඒක නිසා මම හිතනවා විශේෂයෙන්ම තව කාරණාවක් තමයි දීවර කර්මාන්තයට විශේෂයෙන්ම දීවර කර්මාන්තය පිළිබඳව මේ අධ්‍යාපන ලබන දරුවන්ට මම හිතන්නේ දැන් අද සංචාරක ව්‍යාපාරය අධ්‍යාපනය සඳහා අධ්‍යාපනය ලබන දරුවන්ට විෂයක් හැටියට මම හිතන්නේ සාමාන්‍ය පෙළට හරි උසස් පෙළට හරි අද නිර්දේශ වෙලා තියෙනවා. ඒ වගේම තමයි දීවර කර්මාන්තයත් පුළුවන් නම් අද මේ රට දියුණු කරන්න පුළුවන් අංශ ප්‍රධාන අංශ තුනක් හැටියට අපි දකින්නේ කෘෂි කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ දීවර කර්මාන්තය. දීවර කර්මාන්තයත් දරුවන්ට විශේෂයෙන්ම අධ්‍යාපනික විෂය නිර්දේශයට ඇතුළත් කළා මේ කර්මාන්තයත් ඉදිරියට ගෙනියන්න පුළුවන් නම් ඒක ඉතාමත් වටිනවායි කියන කාරණාව කියන්නට ඕන. අවසාන වශයෙන් එක විනාඩියක් දෙන්න ගරු සභාපතිතුමනි, විදුලි බල අමාත්‍යාංශ ගැන කතා කරද්දී නොරොච්චෝලේ විදුලි බලාගාරය අපේ දිස්ත්‍රික්කේ පිහිටලා තියෙන අපිට මතකයි අපි විවිධ ප්‍රශ්න එක්කලා නොරොච්චල විදුලි බලාගාරය ඉදිකරන්න අපි අවසර දුන්නා. ඒ වෙලාවේ විශාල වශයෙන් කිව්වා පුත්තලන් දිස්ත්‍රික්කයේ ජනතාවට ඒ අවට ඉන්න ජනතාවට අඩුවට විදුලිය දෙනවා කිව්වා, ලොකු පහසුකම් දෙනවා කිව්වා. මෙතන ඉන්නවා නවාවි ඇමතිතුමා, අපේ නවාවි මන්ත්‍රීතුමා, එතුමා සාක්ෂි දරයි. හැබැයි අපිට පුත්තලන් දිස්ත්‍රික්කයේ නොරොච්චෝලේ මේ විදුලි බලාගාරය ඉදි වුණත් පුත්තලන් දිස්ත්‍රික්කයට ඒකේන කිසිම දෙයක් ලැබුණේ නැහැ. හැබැයි අපි එකක් කියන්නට ඕන, මෙතනින් අද ජාතික විදුලි බල පද්ධතියට දැවැන්තම දායකත්වය දෙන දිස්ත්‍රික්කයේ හැටියට මම හිතනවා ඒ එදා කියපු දේවල් අපි ඉල්ලන්නේ නැහැ. නමුත් අඩුම ගානේ මේ ඒ ප්‍රදේශවල අයට රැකී අවස්ථාවක්වත් දෙනකොට අඩුම ගානේ ඒ ප්‍රදේශවල අය ගැන තමුන් වහන්සේලා අවධානය යොමු කරන්නට ඕන. ඒ වගේම තමයි අපි දිගින් දිගටම කියපු කාරණාවක් තමයි මම හැමදාම මතු කරපු කාරණාවක් මේ විදුලි බලය නිෂ්පාදනය කරන්න විශේෂයෙන්ම මුහුදු රැලිවලින් විදුලි බලය නිෂ්පාදනය කියන කාරණාවට අපේ අවධානය දැන් යොමු වෙන්නට ඕන. මේ කරුණු කාරණා එක්කලා විශේෂයෙන්ම කියන්නට ඕන, අද මේ ප්‍රධාන අමාත්‍යංශ තුනක් ජාතියේ ප්‍රධානම ආර්ථිකයට ශක්තියක් දෙන අමාත්‍යංශ තුනක්, මම හිතන්නේ රජයේ පැත්තින් මේවා සමහරක් ඒවා පෞද්ගලීකරණය කර කියන කාරණාව ඔළුවෙන් අයින් කරලා, මම හිතන්නේ අපි සියලු දෙනාම මේ අමාත්‍යංශ තුන තුළ විධිමත් වැඩ කටයුතු කරලා රටේ ජනතාවගේ දියුණුව සඳහා මේක යොදා ගන්න ඕනේ කියන කාරණාව කියමින් මගේ වචන
සමාප්ත කරනවා. ගරු මහින්ද අමරවිර ඇමතිතුමා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ විවාදයේදී අදහස් ගණනාවක් ඉදිරිපත් වුණා මන්ත්‍රීතුමන්ලා, කරුණු රාශියක් ඉදිරිපත් කර අපි ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, දිවරහා ජල සම්පත් අමාත්‍යාංශය පිළිබඳව මං ඒ සියලුම මැති ඇමතිවරුන්ට ඒ කරුණු කාරණා ඉදිරිපත් කිරීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙතන ඉන්න අපේ නිලධාරීන් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාලා ඉදිරිපත් කර කරුණු පිළිබඳව නිලධාරීන් සමග සාකච්ඡා කරලා ඒවයි ඉදිරිපත් කරන ලද හොඳ යෝජනා, ඵලදායි යෝජනා ක්‍රියාවට නැංවීම සඳහා කටයුතු කරන්න. අවසාන වශයෙන් කතා කර අරුන්දික මන්ත්‍රීතුමා වැදගත් කාරණා කීපයක් ඉදිරිපත් කරා. ඒ තමයි කූඩු තුළ මසුන් නැති කිරීම පිළිබඳව, ඒ වගේම සංචාර කර්මාන්තයට මස්ය කර්මාන්තය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම පිළිබඳව අපි දැනටමත් ගරු මන්ත්‍රීතුමනි සඳහන් කරන්න කැමති. මේ අමාත්‍යාංශය මගින් සංචාරකයන්ගේ ආකර්ෂණය ඇති වෙන පරිදි මේ අපේ වරායවල් වැඩි දියුණු කරන්න, හරිත වරායවල් බවට පත් කරන්න, ඒ වගේම ආදායමක් ලබන ආකාරයේ කටයුතු කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් යනවා. ඒ සඳහා තමයි කැබිනට් පත්‍රිකාවක් අපි ඉදිරිපත් කරේ. ඒක වැරදි වටහා ගැනීමක් නිසා රට තුළම ප්‍රචාරයක් ගියා වරායවල් විකුණනවා, වරායවල් බදු දෙනවා කියලා. ඒක කිසිසේත් වෙන්නේ නැති බවත් කියන්න ඕන. ඒ වගේම ඔබතුමා කිව්වා ආකාරයටම කූඩු තුළ මසුන් නැති කිරීම, මොදා මසුන් ඇති කිරීම වර්ධනය කිරීම සඳහා අපි වැඩපිළිවෙළ රාශියක් ආරම්භ කරලා තිබෙනවා. මේ වර්ෂයේත් අපි මුදලින් ආධාර ලබා දුන්න, අපි පුවත්පත් දැන්වීම් පළ කරලා, අපි ඉල්ලීම් කැඳවල මූල්‍යමය ආධාරයක් දුන්න ඒ වගේ කටයුතු කරන අයට, රිසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන අයට, ඒ වගේම පොකුණු තුළ මසුන් නැති කරන අයට අපි ආධාර ලබා දීමක් සිද්ධ කර අවුරුදු ගණනාවකට පස්සේ තමයි දිවර අමාත්‍යාංශය ඒ වගේ දෙයකට අත ගැහුවේ, ඒ වගේ දෙයක් ක්‍රියාත්මක කරේ. ඒකේ ප්‍රතිඵල අපිට දැනටමත් දකින්න ලැබෙනවා. ඒ වගේම අපි දැනට වැඩි අවධානයක් තව යොමු කරනවා මුහුදේ කූඩු තුළ මසුන් නැති කිරීම. ඒකේ පළවෙනි ව්‍යාපෘතිය ආරම්භ කළ තියෙනවා කොඩ්බේ වරායේ. ඒක තමයි සාර්ථක මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ අවුරුද්දේ අපි නෝර්වේ රජයේ සහයෝගය සහිතව තවත් ව්‍යාපෘතියක් එම ස්ථානයේම ආරම්භ කරනවා. වගේම මේක හැමතැනම ආරම්භ කරන්න බෑ, මුහුදේ සුදුසු ප්‍රදේශ හඳුනා ගනිමින් විශාල වශයෙන් ඉල්ලුමක් තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් අපි බලාපොරොත්තු වෙන හැමතැනම දේශීය ආයෝජකයෝ සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ව්‍යාපෘති වෙනුවෙන් දිරිගැන්වීම් කරන්න ඉඩම් ලබා දෙන්න, ඉඩම් නෙවෙයි අතර මුහුදු පතුල මුහුදය තමයි අපිට එයට දෙන්න තියෙන්නේ. ඒවා ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. දැනටමත් ඒ සඳහා විශාල පිරිසක් විශේෂයෙන්ම නෝර්වේ රජයේ තමයි ඉහළම තාක්ෂණයේ තියෙන ලෝකේ, ඒ අය දැනටමත් ඉදිරිපත් වෙලා තියෙනවා. අනිකුත් රටවල්වලටත් අපි ඒ සඳහා අවස්ථාව ලබා දෙන්න. ඔබතුමා කිව්ව ආකාරයටම අපි දන්නවා මේ රට දියුණු කරන්න ප්‍රධාන දැන් තියෙන අංශ දෙකක් තමයි දීවර කර්මාන්තයත් ඒ වගේම සංචාරක කර්මාන්තයත්. අනිත් කර්මාන්ත අනිත් බොහොම අමාත්‍යංශ තුළට පැවරලා තිබෙන මුදල් වියදම් කිරීම, රජයේ භාණ්ඩාගාරයේ මුදල් වෙන් කළා වියදම් කිරීම සහන සැලසීම් වලට. හැබැයි දීවර අංශයට වෙන් කරන මුදල අපි ඒව ආයෝජන විදිහට තමයි සලකන්නේ. ඒ සියල්ලම ආපස්සට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. අපේ දීවර ජනතාව ඉතාමත් කැපවීමෙන් මේ කටයුතු වල යෙදෙනවා. ඒ අය ඉතාමත් අසීරු රාජකාරියක් කරන්නේ. නිහල් ගලප්පති මන්තුමා සඳහන් කර කාරණාවලට මම එකඟ වෙනවා. ඒ දීවරයන්ට අපි නිසි තැනක් ලබා දෙන්න ඕන. ඒක තමයි මම පෙර සඳහන් කරෙත්. මාළුකාරයාගේ මාළුකාරයා, මාළුකාරයාගේ ගෑණි, මාළුකාරයාගේ කෙල්ල, මාළුකාරයාගේ කොල්ල කියන යුගයේ අවසාන කළා. ඒ අය ව්‍යවසායකින් බවට, ව්‍යාපාරිකයන් බවට, සංස්ථා සභාපතිවරුන් බවට, අධ්‍යක්ෂකවරුන් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ දැන්ටමත් අපි ආරම්භ කරලා තිබෙනවා. ඒ අයට නිසි ආදායමක් ලබා දෙන්න අපි අවශ්‍ය පියවර ගන්නවා. ඒ වගේම දීවර ප්‍රජා වෙනුවෙන් අපි ලබා දෙන්න පුළුවන් සියලුම සහනයන් ලබා දෙන. ඒ අයට අපි දැන්ටමත් කියන්න කැමති අපි රක්ෂණ වැඩසටහනක් ආරම්භ කරා. ඒක මේ රජයේ ආරම්භ කර ධීවර ජනතාව වෙනුවෙන් ආරම්භ කර පළවෙනි සුබසාධක වැඩපිළිවෙල විදියට කියන්න පුළුවන්. රජය ගානේ සියලුම ධීවරයන් රක්ෂණය කරලා තියෙනවා. මුහුදේ ධීවරයනුත් ඒ වගේම වැව්වල ධීවරයනුත් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දෙනවා. මීට පෙර එහෙම අවස්ථා තිබුණේ නැහැ. සමහර වෙලාවට යම් සිදුවීමක් ඇති වුණාම රුපියල් ලක්ෂයක් කරේ එහෙම නැත්නම් 50,000ක් කරේ ගිහිල්ලා ඇමතිවරයෙක් මැදිහත් වෙලා අරන් දෙනවා. ඒ වගේ දෙයක් හැරුණම වෙන සහනදායී ක්‍රමයක් තිබුණේ නැහැ. අපි ලක්ෂයක් දෙනවා ඒ ආධාරේ. ඊට අමතරව අපි
ආර්මිකයටනේ දැන් ධීවර කාර්මිකයට මිතුමා දැන් බුදුමාලගේ රක්ෂණයේ තියෙන්නේ ඔහු මිය ගියොත් ඉන්නේ 110 දෙන්නේ. ඊට අමතරව මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා අඩු ගානේ ඒගොල්ල අර්ධහානියක් වුණොත් ඉතින් ඔවුන්ට ඒ කියන්නේ ඔවුන්ගේ මොනහරි බෝට්ටුවක අපි කියමු ගිහිල්ලා අන්තරකටපත් වෙලා ඒ කියන්නේ ධීවරයා ඒක නැවක හැපිලා
නෑ නෑ ඒත් දෙනවා මන්තුමා
අර්ධහානි වලටත්
ඔව් ඔව් ඒ අයගේ අබල දුබල වීම ඒ සියල්ලටම අපි දෙනවා.
ඔව්
දැන් සමහර ධීවරයන්ගේ අපි දන්නවා මේ කර්මාන්ත එච්චර පහසු දෙයක් නෙවෙයි ඔබතුමත් කියන ආකාරයෙන් මම පිළිගන්න එක වතාවක් ධීවරයෙක්ගේ ඇහක් බිලි කොක්කට ගැලවිලා ආවා. ඒ වගේම අතක් කැඩලා තිබුණා ධීවරයෙක්ගේ. එයාටත් අපි ඒ මේ රක්ෂණය මගින් මේ ආවරණය ලබා දීලා තියෙනවා. ඊට
බෝට්ටු ගැන පොඩ්ඩක් කියනවද මේ ඔබතුමාගේ ආකල්ප සහ ඊළඟට වකිම් මොකක්ද කියලා බෝට්ටු රක්ෂණේ සම්බන්ධයෙන්.
මද?
බෝට්ටු රක්ෂණ සම්බන්ධයෙන්.
මම කියන්න එක. ඊළඟට තව රක්ෂණ ක්‍රමයක් තියෙනවා. ඒක තමයි ඒක පෞද්ගලික සමාගමක් ඒ රක්ෂණ ක්‍රමයට ආවේ. ඒක ටෙන්ඩර් කැඳවීමකින් තෝරාගත්තේ. ඒ අය වෙනම පැකේජ් එකක් ලබා දීලා තියෙනවා. ධීවරයන්ට රුපියල් 1000ක රක්ෂණයක් වුණොත් අර ලක්ෂ 10ට අතිරේකව තවත් ලක්ෂ 10ක් ලබා දෙන්නත්. ඒ වගේම ඒක මූදේ නෙමෙයි ගොඩබිමදී අනතුරක් සිදු වුණත් ඒ අයට ඒ රක්ෂණයෙන් ආවරණය වෙනවා. ඒ අය වාහන අනතුරකට වෙන්න පුළුවන්. නැත්තම් වෙන රෝගාබාධයකට ලක් වෙලා මිය ගියත් ඒ අයට ඒ මුදල ලැබෙනවා. වගේම ඒ දරුවන්ට අධ්‍යාපනය සඳහාත් ඒ අධ්‍යාපනය අවසාන වෙනකන් දරුවන් දෙදෙනෙක්ගේ අධ්‍යාපනය සඳහාත් ශිෂ්‍යත්ව ලැබෙනවා. වගේම තවත් වරප්‍රසාද ගණනාවක් ඒ සමාගම හරහා ක්‍රියාත්මක වෙනවා. ඒකට සමහරලාට ධීවරයෝ යම් මැලිකමක් දැක්වුවා. නමුත් අද ඒ අය කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා. ඔබතුමා දන්නවා තංගල්ලේ මේ මෑත කාලේ තරුණයෙක් මිය ගියා. ඔහුට ඒ ලක්ෂ 20ම මේ රක්ෂණය වෙලා තියෙන නිසා ඔහුට ඒ ලක්ෂ 20ම හම්බ වෙනවා. ඔබතුමා කිව්ව ඊළඟ කාරණේ මම පිළිගන්නවා. මේ බෝට්ටු රක්ෂණය කිරීම සම්බන්ධව යම් ගැටලුවක් තියෙනවා. ඔබතුමත් ඒ සම්බන්ධව අපේ අමාත්‍යාංශයටත් ආවා. මමත් උත්සාහයක් දැරුවා. දැන් අපි හොයනවා මේකට සාර්ථක ක්‍රමවේදයක් කොහොමද ක්‍රියාත්මක කරන්න කියලා. අපේ රක්ෂණ සමාගම කියන දේ තමයි එයාට මේ රක්ෂණ ක්‍රමයෙන් පාඩුවයි කියලා. මම කිව්වේ විස්තර අපිට වார்த்தාවක් දෙන්න මූල්‍යමය වශයෙන් අපිට යම් ආකාරයක පෙන්ලා දීලා තියෙනවා. යම් ඇත්තටම මේගොල්ලා ලාභයක් ලබන්නේ නැති බව තමයි අපිට පේන්න තියෙන්නේ. නමුත් අපි වෙන කුමන හෝ ක්‍රමවේදයකින් මේ යාත්‍රා රක්ෂණය විධිමත් කරන්න ඕනේ. මේකෙත් උනේ ගරු මන්තුමනේ අපේම ධීවරයන් තමයි මේ தත්ත්වය ඇති කරගත්තේ. මුල් අවදියේ සමහර ධීවරයන් හිතාමතා තමන්ගේ පරණ බෝට්ටුව ගිහිල්ලා මූදේදී අනතුරටපත් කරා. මේ මෑත කාලයක සිදුවීම් නෙමෙයි. සමහර කපටි මිනිස්සු ඕන තැනක ඒ වගේ දේවල් කරනවා. වාහනවලත් එහෙම දේවල් කරනවා. ගෙවල් වලත් ව්‍යාපාරික ස්ථාන රක්ෂණය කරලා ගිනි තියාගන්න කට්ටිය ඉන්නවා. ඒ වගේ ධීවරයෝ කීප දෙනෙක් කරපු වැරද්ද නිසා අද අහිංසක ධීවර යාත්‍රා හිමියන්ට සාධාරණ විදියට අනතුරක් වුණත් ගන්න බොහොම අපහසුතාව තියෙනවා. මම ඒක පිළිගන්නවා.
අපි ගොඩබිමේ කියමුකෝ. දැන් ගොඩබිමේ ඇමතුමා දැන් ඔබතුමාගේ වාහනේ කියමු, පුද්ගලික වාහනේ කියමු. ඔබතුමා මොන මාගාර කිව්වක්වත් ඔබතුමාගේ හිසේ ගැක්කුමක් කරේ ඇඟි අමාරුවක් හරි කවදාක්වත් තමන්ගේ වාහනේ හප්ප ගන්නවද? එහෙම හප්ප ගන්නෑ. මම කියන්නේ මේ ඇත්තටම ඒක මේ ඒ අන්තරක් කියන්නේ හම්බයක්නේ. එතකොට රක්ෂණ සංස්ථාවෙන් ඇමතුමා ඔබතුමා මේ තේරුම් ගන්න දැන් ඒ කියන්නේ වසරක් ඇතුළත කිසිම අනතුරක් නොවුනොතින් ඒගොල්ලෝ නෝ ක්ලේම් බෝනස් එකක් ගෙනවා 105ක. දැන් 60කට අපි ඉතුරු සලාතියේ තියෙනම් 3000යි දෙන්නේ. එතකොට මේ ඊළඟ අවුරුද්දේදී ඒ 3000 කපල ඉතුරු ටික ඒගොල්ලෝ ගන්නවා. නමුත් මෙතුමනි ඒ කියන්නේ අවුරුද්ද ඇතුළත ඇක්සිඩන්ට් පහක් වුණොතින් ඒ ඇක්සිඩන්ට් පහට යන්තුරු පහට 10% ගානේ වාරිකෙන් 10% ගානේ අය කරනවා. ඒ කියන්නේ 6වරක් දැන් 60 වුණොතින් 6000ක්නේ 4වරක් 5000ක් 30000ක් එකතු කරනවා අර 60ට 36000ක් ගෙවන්න ඕන පුජ්‍යලයා. ඒ වගේ දැන් බෝට්ටුවත් එහෙමයි. බෝට්ටුව ගත්තාන් පස්සේදී මොන මාකාරයකට
නෑ මන්තුමා මෙහෙම මේ කාර්යය සම්බන්ධව ගැටලුවක් මම කිව්වේ මේ සියලු දෙනා නෙමෙයි. හැබැයි මුලේ මුලදී මන්තුමා මුලදී කීප දෙනෙක් මේ වගේ දෙයක් කරලා තිබුණා. ඒක මම අපි පෞද්ගලිකව අතොරතුරු හොයලා බැලුවයි කෙනෙක් දෙන්නෙක් මේ වැරද්ද කරනවා. ඔබතුමා කිව්වදේ දැන් වාහනයක් වුණත් හිතාමතා හප්පන්නේ නැහැ. හැබැයි එහෙම කරපු අවස්ථා තියෙනවා. එකක් දෙයක් වෙන්න පුළුවන්. කඩ තමන්ගේ ව්‍යාපාරික ස්ථානේ රක්ෂණය කළා ගිනි තියලා රක්ෂණ වන්දි ගත්තු කට්ටිය ඉන්න. හැබැයි මේ දීවරයන් අද මේ මෑත කාලේ ඔබතුමා කියන දීවරය මට හමුවට ආපු දීවරය මේ සියලුම දෙනා සත්‍ය වශයෙන්ම මේ හානියට පත් වෙච්ච අය කියලා අපිට පැහැදිලි වෙනවා. ඒ නිසා ඒ ඇයට මේක නොදීම පිළිබඳව අපිටත් ගැටලුවක් තියෙනවා. අපිත් උපරිම උත්සාහයක් දරනවා මේ කටයුත්ත නිවැරදි කරන්න. ඒ වගේම රක්ෂණ සමාගම් මම බලාපොරොත්තු වෙනවා ඔබතුමාලත් අපිට උදව් කරන්න මේ අපි නැවත ගෙන්නලා මේ අයත් සමග සාකච්ඡා කරන්නත්, ඒ වගේම වෙන රක්ෂණ සමාගමක් මේ අයට ඉදිරිපත් AI කියනවා AI මේකෙන් ඉවත් වෙන්න කැමතියි කියලා ඉවත් වුණොත් අපි වෙන රක්ෂණ සමාගමක් මේ වෙනුවෙන් තෝරගෙන කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද අපිට ඕන මේ දීවරයට මේ සහනය ලබා දෙන්න. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි
අයවැය කතා 2018 10 වෙනි පිටුවේ 59 ගැඹුරු මුහුදේ මසුන් නැල්ලීම දිරිමත් කිරීම පිණිස අඩි 55ට වඩා දිග බහුදින යාත්‍රාවලට ගැනන පිරිවැයෙන් 50%ක් රජය විසින් දරනවා. මේකට වෙන් කරලා තියෙනවා තමුන්නාන්සේ රුපියල් කෝටි 40ක්. හරි, කෝටිද වෙන් කරලා තියෙනවා. ඇමෙතුමා
වේලා උදෙත් විනාඩි 50ක් කතා කරලා බෙදනුත් කතා කරන්න
පැහැදිලි කර ගන්න ඕනේ මෙතුමත් එක්ක. නැත්නම් මේ විනාවරුත් එක කතා කරන්න හම්බෙන්නේ නැහැ. ඇමෙතුමා මම අර කිව්වේ ඔබතුමාට විසර්ජන 50 කඩුම්බ 2018 කාර්ක සභාව ඉදපත් කරන සංශෝධන ශීර්ෂ 1 සිට 323 දක්වා හැඳින්වෙන්නේ අමාත්‍ය මණ්ඩලය අනුමැති ලැබී ඇති බවයි. ඒකෙ තියෙනවා 7 වෙනි පිටුව අරගේ 59යි තමයි මේකේ 23 අඩි 55ට වඩා දිග ඇති බහුදින යාත්‍රා මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 24ක් රුපියල් කෝටි 24ක් තමයි වෙන් කරලා තියෙන්නේ. 40න් එමෙතුමා 16ක් කපලා.
මන්තුමා මේ අපිට අයවැය ලේකණෙන් වෙන මුදල් වෙන් වෙලා තියෙනවා. ඒක අයවැය කතාවෙන් වෙනම් වෙන් වෙලා තියෙනවා. ඊට අතිරේකව අපිට අපි යවපු යෝජනා වෙනම අනුමත වෙලා තියෙනවා. දැන් වැවක් සමක් ගමක් වැඩසටහනේ මිලියන 450 කියලා තමයි එමෙතුමා කතාවේදී කිව්වේ. නමුත් අපිට වෙනම වෙන් වෙලා තියෙන ප්‍රමාණෙත් එක්ක ඒක මිලියන 700ක් දක්වා වැඩි වෙනවා. එහෙම තමයි තියෙන්නේ මේ වරායයන් සම්බන්ධවත් වෙන් වුණු මුදලට වඩා වැඩි මුදලක් තියෙනවා. ඔබතුමා කිව්ව කාරණය පිළිබඳව නැවත මම පරීක්ෂා කළා. එහෙම ගැටලුවක් තියෙනවා නම් අපි ඒක නිවැරදි කරගන්න පුළුවන්. අපිට මුදල් අමාත්‍යාංශයේ කිසිසේත් මේ කටයුතු වලට බාධාවක් ඇති කරගන්නේ නැහැ මන්තුමා. අපිට ඒ නිරන්තරයෙන්ම කියලා තියෙන්නේ මේ අඩි 55ට වැඩි බෝට්ටු, නවීන පන්නේ බෝට්ටු, ඒ වගේම මාළු නරක් නොවි ගේන්න පුළුවන් තාක්ෂණයේ තියෙන ඒ බෝට්ටු දීවරයන්ට පහසුකම් වැඩි බෝට්ටු වලට ඒ 150ක සහනාධාරයක් ලබා දෙන්න කියලා. ඒක අපි අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා. මේ මුදලට වඩා වෙන් කරපු මුදලටත් වඩා වැඩි මුදලක් අවශ්‍ය වුණත් අවිට මහ භාණ්ඩාගාරයෙන් ගන්න පුළුවන්කම තියෙනවා අපිට. නමුත් ධාරිතාවයේ ප්‍රශ්නයක් තියෙනවා. අපි ලංකාවෙන් බෝට්ටු හිමියන්ට හදන්න පුළුවන් බෝට්ටු ප්‍රමාණය බැලුවම විශාල ප්‍රමාණයක් හදන්න බැහැ. මොකද මේ අඩි 55 ඔබතුමා දන්නෝ හල්ලයක් හදලා යන කාල සීමාව. අපි 2015 සල්ලි වලින් 2016 තාමත් සමහර බෝට්ටු හදලා ඉවර කරගන්න බැරි වුණා. ඒ නිසා අපි ගැටලුවක් ඇති කරගන්න එපා. ඒකට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අපි ලබා දෙන්න කටයුතු කරනවා.
ලියට වඩා අඩුවේවටත් ඒක හදන එක නතර කරන්න එපා.
නෑ, මේ යෝජනාව කරු මන්තුමා තියෙන්නේ. නෑ, මේ මුදල් ප්‍රතිපාදන අපිට ලබා දෙන්නේ ජාත්‍යන්තර මුහුදට යන්න කෙලවල් වල්ලන්න. ඔබතුමා දන්නවා. ඒකට යනකොට එතකොට දැන් ඔය ඔබතුමා මන් දන්න අපේ අපේ ප්‍රදේශවල ගම් ප්‍රදේශවලත් ඉල්ලීමක් තියෙනවා. එය අඩි 40, 35, 42 ඒ වගේ ඒගොල්ලා යන්නේ මේ කෙලවල් වල්ලන්න යන්න නෙමෙයි. ඒ කියන්නේ මේ අර කෝස්වලට, හඳන් කෝස්වලට. ඉතින් ඒක පිළිබඳව දැන් ලොකු ගැටලුවක් නිර්මාණය වෙලා තියෙන නිසා අපි ඒවට පොළඹවන්නේ නැහැ. ඒ වගේම තව අපි බෝට්ටුවල තිබෙන බෝට්ටුවල තත්ත්වය වැඩි දියුණු කර ගන්නත් 50%ක වෙනම සහනාධාරයක් දෙනවා. ඒ කියන්නේ ශීතාගාර පහසුකමක් වැඩි කරගන්න, නැත්නම් වින්ච් එක දාගන්න, ඒ වගේ දේවල් වලට. ඒත් අපි ගිය අවුරුද්දේ 150 සහනාධාරයට බෝට්ටු 100ක් නවීකරණය කරා. මේ අවුරුද්දේ අපි බෝට්ටු අඩු ගානේ 4-500ක්වත් නවීකරණය කරගන්න මුදල් ප්‍රතිපාදන ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
මඩකලපුව දිස්ත්‍රික්කයේ ජලජීව වගා කාර්මික උද්‍යානයක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් කෝටි 15යි මේක වෙන් වෙලා තියෙන්නේ. මේක වෙන් වෙලා තියෙන මතුමා 25ක් 10ක් කපලා
මන්තුමා ගැටලුවක් ඇති කරගන්න එපා. මේක අපිට අයවැය ලේකනේ අපිට අනුමත වෙලා එනවා මූල්‍ය ප්‍රතිපාදන. ඔබතුමා මේක පටලවාගෙන තියෙන්නේ. මේ සෑම එකකම නෑ අපේ වැයශීෂ්‍යවල අපිට වෙන් වෙලා තියෙනවා. ඊට අතිරේකව අයවැය කතාවේදී අපිට අමාත්‍යතුමා වෙනම වෙන් කරලා දෙනවා. අපි ඒකට වෙනම කැබිනට් පත්‍රිකාවක් දාලා ඒක මුදල වෙන් කරගන්නවා. ඒවා සල්ලි වල ගැටලුවක් නෑ. අපිට ගිය අවුරුද්දෙත් එහෙමයි. ගිය අවුරුද්දෙත් අපිට සඳහන් වෙලා තිබුණා ඒ අපි ඒ ගැටලුවක් නෑ. මූල්‍ය ප්‍රතිපාදනය අපිට තියෙනවා. අපිට ප්‍රශ්නයක් නැහැ. එහෙම තියෙනවා නම් ඔබතුමා පෙන්ලා දුන්නේ ගැන අපි සතුටු වෙනවා. අපි කොහොමඩත් එහෙම ගන්න එහෙම ගැටලුවක් ඇති වෙලා නැහැ. ඒ වගේම ඔබතුමා තව කාරණා කීපයක් කිව්වා මේ වරායවල් වල ඇති වෙන තත්ත්වයන් වැලි පිරීම ඒවා ස්වාභාවික ඇති වෙලා තියෙන තත්ත්වයන් ඒ අනුව හම්බන්තොට වරායේ ඇත්තටම ලොකු ගැටලුවක් නැහැ. අපි වැලි ගෙනihin දැම්ම මූදර තව අවශ්‍යතා අනුව ඒ කටයුත්ත කරනවා. කිරින්දේ වරායේ ඔබතුමා දන්නවා හැමදාම මේක වරාය හදපු දවස් ඉඳලා මේ වැලි ගැටලුවක් තියෙනවා. ඒ වගේම තංගල්ලේ වරායෙත් අපි මේ ප්‍රශ්නේ විසඳන්න කටයුතු කරනවා. අපි හම්බන්තොට දිස්ත්‍රික්කේ විතරක් නෙමෙයි රටේ මේ ප්‍රශ්නේ විසඳන්න අවශ්‍ය පියවර ගන්නවා. ඔබතුමා දන්නවා වරායවල් කියන එක හැදුවම 150ක් විතර අසාර්ථක වෙලා තියෙනවා. දැන් අපි අලුතෙන් මේ අවුරුද්දේත් අපි උතුරු ප්‍රදේශයේ වරායවල් 3ක් අලුතෙන් හදනවා. නැංගුරම් පොළවල් 12ක් විතර හදනවා. ඒ ප්‍රදේශය සම්වර්ධනය කරනවා. ඒ වගේම අර කිව්ව වැල්ලමංකර වරාය, ඒ වගේම හලාවත ජැටිය මේ වගේ දේවල්, ඒ වගේම මාවැල්ලට අපි නැංගුරම් පොළක්, ඒ වගේම රැකව, ඒ වගේම මේ සියලු ප්‍රදේශ ආවරණය වෙන්න ඒ කටයුතු කරන්න අපිට මූල්‍ය ප්‍රතිපාදන ලැබිලා තියෙනවා. ඒ වයින් අපි අවශ්‍ය පියවර ගන්නවා. දීවර ජනතාව වෙනුවෙන් ඒ සහන ලබා දෙන්න. ඒවත්
ආයසනත් මහත්මයා ඉඳිද්දී සිවුල් සමාගමත් එක්ක අසංකරාණේ වසර පහකට කිරින්ද ගිවිසුම දෙයක තත්ත්වය මොකක්ද?
මොකද
වසර පහකට වැලි වැලි ඉවත් කිරීම
ඒ අපි අවලංගු කරලා තියෙනවා. ඒ මොකුත් දැන් නැහැ. ඔව්. ඒ කිසිම කෙනෙකුට අපි දීලා නැහැ. දැන් වරාය අධිකාරියන් විතරයි. ඊට පෙර තිබුණා පෞද්ගලික කට්ටියත් ඇවිල්ලා කිරින්ද වැලි අරගෙන මේ විකිණීමේ කටයුත්තක් සිද්ධ වුණා වෙනම වැලි කොට දාලා. දැන් සම්පූර්ණ රාජ්‍ය අංශයේ දීවර වරාය නීතිගත සංස්ථා විතරයි වැලි කැණීමේ කටයුතු කරන්නේත් වැලි විකිණීමේ කටයුතු කරන්නේ. ඉතාමත් විනිවිද භාවයෙන් තමයි මේ සියල්ල සිදු වෙන්නේ කියලා මම ඔබතුමාගේ දැන ගැනීමට කියන්න කැමතියි. ඒ වගේම ඔබතුමා කිව්වා මේ ආරක්ෂික ආරක්ෂිත කබා පිළිබඳව ඒවා දේශපාලනේ නෙමෙයි ගරු මන්ත්‍රීතුමනි, අපි හම්බන්තොට දිස්ත්‍රික්කේම ඔබතුමා ගිහිල්ලා බලන්න සියලු දෙනාට දුන්නා. සියලුම දේ තව ඉතුරු වෙලක් තියෙනවා. ඒ ටිකත් මම කිව්වා මේ කොළඹ තියෙනවත් ගිහින් දෙන්න කියලා. අපි මූදු කරේ හැම දිනෙකටම මේක දෙන්න පුළුවන් අවස්ථාවල් වල දෙනවා. මේ අමාත්‍යංශෙ විතරක් නෙමෙයි ආපදා කළමනාකරණ අමාත්‍යංශෙනුත් දෙනවා. විවිධ අමාත්‍යංශ වලින් දෙනවා. පළාත් සභාව වලිනුත් දෙනවා. මිනිස්සු තියන්නේ මේ ඔක්කොම ගන්නවා අරගෙන මේවා ගෙවල් වල තියලා යනවා. ඒක තමයි වැරද්ද. දැන් ඒ නිසා අපි දීවර නිලධාරීන්ට උපදෙස් ලබා දීලා තියෙනවා අනිවාර්යයෙන්ම මේ ජැකට් එක අරගෙන යන්නේ නැත්නම් මේ පැලඳ යන්නේ නැත්නම් අරගෙන හරි යන්න කියලා.
සහ අවුට්මෝඩ් වලටද
ඔක්කොම දීලා තියෙනවා.
ඔක්කොම
දීලා තියෙනවා. කොහේ හරි තැන කඩුවක් තියෙනවනේ ඔබතුමා කියන්නේ අපි ඒවටත් ඒ ලබා දෙන්නම්. ඇත්තටම මේක අපේ කාර්යයක් නෙමෙයි. දැන් මෝටරසයිකලයක් ගන්න එක්කෙනාගේ ආරක්ෂාවට හෙල්මට් එකක් ආණ්ඩුවෙන් දෙන්නේ නැහනේ. ඉතින් දීවරයා බෝට්ටුවක් ගන්නකොට බෝට්ටුවේ අයිතිකාරයාගේ වගකීම තමයි මේ ජැකට් හතරක් පහක් ගන්න එක. මේක ලොකු ගාණක් නෙමෙයි. නමුත් අපි තවත් මේක උනන්දු කරන්න මේ දීවරන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්න ඕන නිසා තමයි අපි මේවා ලබා දෙන්නේ. ඒ නිසා අපි ඔබතුමා කිව් ඒ කාරණා පිළිබඳව මම හිතන්නේ ප්‍රමාණවත් කියලා මම හිතනවා. ඒ වගේම අපේ මනුෂ්‍ය නානාකාර නියෝජ්‍ය අමාත්‍යතුමා කාරණා කීපයක් පිළිබඳව අවධානය යොමු කරා. එතුමා කිව් කාරණා සත්‍යක්. ඒ විශේෂයෙන්ම මේ ගාල්ලේ වරාය ඉදිකිරීමට අපි මූල්‍ය ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා. රාජ්‍ය ආයතනයකට තමයි ඒ කොන්ත්‍රාත්තුව ලබා දීලා තියෙන්නේ. CECB කියන ආයතනය. ඔවුන් මේක ඉදිකිරීම කරන්නේ නැහැ. දිගින් දිගටම ප්‍රමාද කරනවා. ඉතින් අපි රජ්‍ය ආයතනයක් නිසා බොහෝ උත්සාහයක් දැරුවා ප්‍රමාද වෙලා හරි කරගන්න. දැම මම උපදෙස් ලබා දීලා තියෙනවා. ඒක අවලංගු කළා වෙනස් සමාගමකට ඒ අවශ්‍ය තාවේ අනුව මේ වෙන සමාගමකට වෙන කොන්ත්‍රාත් කරුවෙකුට ඒ කටයුත්තට මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න වැඩ අවසන් කර ගැනීම සඳහා කටයුතු කරන්න කිව්වා. ඒ වගේම මනුෂ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා තව ඉතාමත් වැදගත් කාරණයක් කිව්වා. ඒ තමයි ණය බරින් මේ දීවරයන් මුදවා ගැනීම සඳහා කටයුතු කරන්න කියලා. මේ දවසේ පොලිය මේ ඩේලි පේමන්ට් කියන එකට දීවරයන් විශාල වශයෙන් නැහුවෙන අපි දන්නවා දීවරයා විශාල ආදායමක් ලබනවා මාළු තියෙන කාලෙට. දැන් මේ කාලේ සල්ලි ඇතේ. එතකොට ගෙදරට ගේනවා ලොකු ටෙලිවිෂන් ගේනවා, මෝටර් සයිකල් ගේනවා, වාහන ගේනවා, ගෘහෝපකරණ ගේනවා, රත්තරම් බඩු ගොඩාක් පළඳිනවා. දීවර කාර්මිකයන් හරි කැමති රත්තරම් වැඩිපුර පළඳින්නේ. ඒ කාන්තාවනුත් එහෙමයි, ඒ පිරිමියාත් එහෙමයි. නමුත් වාරකම් කාලිනකොට අර ඔක්කොම තියෙන්නේ පොලි මුදලාලිගලන්. බයිසිකලෙත් ගෙනින් තියෙනවා, මේ ගෙදර තියෙන කබඩ් එකත් ගිහිල්ලා තියලා හරි සල්ලි අරගන්න. මේ ක්‍රමවේදය නතර කිරීම අපේ ඒකායන පරමාර්ථය සඳහා ප්‍රධාන වශයෙන්ම මන්තුමනි අපි බලාපොරොත්තු වෙන ඇමතුමනි ප්‍රධාන වශයෙන් දැනුවත් කිරීම කරනවා. ඒ කාරණය පිළිබඳ මේ වගේ මේ ඉතිරි කිරීම වලට මේ අය පොළඹනවා. ඒ වගේම මේ අයට අවශ්‍ය ණය මුදල් අඩු පොලියට ලබා දෙන්න අපි කටයුතු කරනවා. දැන් 105 පොලියට දීවර කර්මාන්තයේ දෙන අයට අපි ණය ලබා දෙනවා. 105 පොලියට වැඩි මුදලක් ගන්නවා නම් 106 පොලියට. ඒ ඉතිරි මුදල අපි දීවර අමාත්‍යාංශයෙන් දරනවා. මොකද මේ දීවර ජනතාව ශක්තිමත් කරගන්න ඕන නිසා තමයි අපි මේ වගේ කටයුතු වලට මූලිකත්වය ලබා දෙන්නේ. ඒ වගේම මනුෂ්‍ය නියෝජ්‍යමත්තුමා තව කාරණයක් කිව්වා. පහුගිය දවස්වල ඇතිවුණු සිද්ධිය පිළිබඳව නිසියාකාරයේ දැනුම් දීමක් සිදුුනේ නැහැ කියලා. ඒ පිළිබඳව ඒ තියෙන චෝදනාව මම එතුමාට කිව්වා මට ලබා දෙන්න කියලා දීවරයන් මගින්. එසේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන් මේකට වගේ කියන්න ඕන නිලධාරීන්ට එරෙහිව කටයුතු කරන්න අපි පසුබට වෙන්නේ නැහැ. මොකද මේ පණිවිඩය නිල වශයෙන් ලැබෙන්නට පෙර මට ලැබුණු මට ජාත්‍යන්තර වශයෙන් ලැබුණ පණිවිඩයත් මම ගිහිල්ලා ප්‍රගති සමාලෝචන රැස්වීමෙදිම අපේ දීවර අධ්‍යක්ෂකවරුන් වෙත ලබා දුන්නා. රටේ තිබෙන තත්ත්වයත් ඇති වෙන අයහපත් කාලගුණ තත්ත්වය නිසා එයා ඒ කාරණයට මැදිහත් වෙන්න කියන එක පිළිබඳව මම දැනුවත් කළා තියෙනවා. ඒ වගේම සනත් නිශාන්ත මන්ත්‍රීතුමා කාරණා කීපයක් සඳහන් කරා. ඔහු කිව්වා මේ මිරිදිය දීවර කර්මාන්තය සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කළා දීලා නැහැ, වැඩි සැලකිල්ලක් නැහැ කියලා. ඒක මම සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. මිරිදිය දීවර කර්මාන්තයට මේ තරම් මුදලක් ලැබුණු යුගයක් කිසිම කාලයක නැතයි කියන එක මම තමුන්නාසලට දැන ගැනීම සඳහා කියන්න කැමතියි. 2007 ඉඳලා 2014 වෙනකන් මුළු මිරිදිය දීවර ක්ෂේත්‍රයේම නැත්තම් ජලජීව වගා අංශයටම ලැබිලා තියෙන මිලියන 1500යි. මේක ගලප්පති මන්තුමාටත් වැදගත්තේ මුළු 2007 ඉඳලා 2014 වෙනකන් මිලියන 1500යි. 2017 විතරක් අපිට හම් වෙලා තියෙනවා මිලියන 2400යි. මේ රාජ්‍ය බලයට පත් වුණාට පස්සේ අපි ඉල්ලපු සියලු යෝජනාවලට මුදල් ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා. මත්ස්‍ය පැටවුන් ජලාශවල අවශ්‍යතාවයෙන් 20%යි සම්පූර්ණ වුණේ. අභිජන මධ්‍යස්ථානයක් ආරම්භ කළ තිබුණේ අවුරුදු 20කින්වත්. අපි දැන්ටමත් අභිජන මධ්‍යස්ථාන 7කට වැඩි ප්‍රමාණයක් ආරම්භ කළා තියෙනවා, විවෘත කළාත් තියෙනවා. ඔබතුමා දන්නවා හම්බන්තොට දිස්ත්‍රික්කේ මුරුතවෙල අභිජන මධ්‍යස්ථානයක් අපි ආරම්භ කරා, විවෘත කරා. මද? ඒක ආපහු ගත්තා. තිබ්බ එක විකුණලා තිබුණා. විකුණලා කියන්නේ බදු දීලා තිබුණා. පොල්ලිඩමත් එක්කම වෙන කණ්ඩායමකට අපි ඒක උසාවි යන්නෙත් නැතුව ඒත් එක්ක සාකච්ඡා කරලා අරගෙන එතන දීවර මැද අභිජන මැදස්ථානයක් හදලා විවෘත කළා. දැන් පැටවු ලබා දෙන්න කටයුතු කළා. දෙවැනි අදියරකුත් ආරම්භ කළා තියෙනවා. ඒ වගේම උඩබලවේ රත්නපුර දිස්ත්‍රික්කේ තව අලුතෙන්ම අභිජන මැදස්ථානයක් හැදුවා. පොළොන්නරුවේ අභිජන මැදස්ථානයක් හැදුවා. ඒ වගේම කහඳ මෝදර මිරිදීස්සන් අභිජන මධ්‍යස්ථානයේ දෙගුණකට වඩා වැඩි කරා. රිදීගම අපිට ඉඩක් නැහැ මන්තුමා. එතන
රිදීගම හදාපු එක
මේ කුඩා එකක් තියෙන්නේ. කුඩා එකක් තියෙන එක පළාත් සභාව මගින් පාර්ලිමේන්තුවේ ඒකටත් අපි අවශ්‍ය මුදල් ලබා දෙනවා. ඒ වගේම අපි තව ලංකාවේ සියලු ප්‍රදේශවල ඒ ඉඩම් අපිට ලබා දුන්න ප්‍රදේශවල අපි අවශ්‍ය අභිජන මධ්‍යස්ථාන හදලා තියෙනවා. දැන්ටමත් 120 තිබුණ එක 40 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අපි 2019 අග වෙනකොට 80 දක්වා මේක වැඩි කරගන්න පුළුවන් වෙනවා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය දෙගුණයකින් වැඩි කරන්න. අද අපි මේ අමාත්‍යාංශය විදියට ආඩම්බර වෙනවා. පසුගිය වර්ෂයක සංසන්දනය කරනකොට අපනයන ශේෂ්ත්‍රයේ වැඩිම දායකත්වය අපි ලබා දෙනවා. ඒ වගේම මත්ස්‍ය නිෂ්පාදනයේ අයහපත් කාලගුණ තත්ත්වයේ මැදේ වුණත් වැඩි කරගන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒක අපි ඉතාමත් අපි ආඩම්බරයෙන් සඳහන් කරන කරුණක් මේ අමාත්‍යාංශයේ විදියට. ඒ වගේම සනත් නිශාන්ත මන්තුමා කිව්වා ඉස්සන්ගේ කටයුතු වෙනුවෙන් අමාත්‍යාංශයේ මැදිහත් වීමේ අඩු බවක් තිබෙන බව. ඒක සම්පූර්ණ අසත්‍යයක් අද වෙනකොට ආරම්භක අවස්ථාවේ තිබුණට වැඩිය ඉහළ නිෂ්පාදන තත්ත්වයක් ඇති කරගෙන තියෙනවා. ඒ සඳහා අපේ ජල ජීවගා සම්වර්ධන අධිකාරියත් ඒ වගේම නාර ආයතනයත් ඉතාමත් ඉහළ මැදිහත් වීමක් මත ඒ කටයුතු සිදු කරනවා. ඒකේ ප්‍රතිඵල දැන් ලැබිලා තියෙනවා. වගේම අපි අලුතෙන් වගා කර්මාන්තපුර තුනක් ආරම්භ කරනවා. මන්නාරම, මඩකලපුව සහ හම්බන්තොට ඇක්වාකල්චර් ඉන්ඩස්ට්‍රියල් පාර්ක් තුනක්, ඒවයි දැන්ටමත් හම්බන්තොට ප්‍රදේශයක අපි මේ එන මාසේ මේ මාසය තුළ ආරම්භ කරන එකක්. ඊළඟ එක ලබන ජනවාරි නැත්නම් පෙබරවාරි වෙනකොට තව එකක් ආරම්භ කරනවා ලංකාවේ පළමිනි ක්‍රෑබ් සිටි එක. මේ වගේ ව්‍යාපෘති රාශියක් අපි ආරම්භ කරන්න කටයුතු කරනවා අමාත්‍යංශයේ විදියට මේ රටේ ජාතික නිෂ්පාදනය වැඩි කර ගැනීම සඳහා. ඒ වගේම තීවර සංස්ථා පිළිබඳව ගලප්පත්තේ මන්තුමා සඳහන් කරා. ඒකේ කාරණේ ඔබතුමාට වැරදි තොරතුරු ප්‍රමාණයක් ලබා දීලා තියෙන්නේ. දීවර සංස්ථාව ලාභදායී ආයතනයක් බවට දැන් පත් වෙලා තියෙනවා. මෙච්චර කාලයක් පඩි ගිවා ගන්න බැරුව මේක විකුණන්න නම් වෙලා තිබුණා, මේක පෞද්ගලිකරණයට නම් වෙලා තිබුණා, පඩි මාස ගණන් ගෙව්වේ නැතුව තිබුණා. දැන් මේ අවුරුදු ගණනාවකට පස්සේ දීවර සංස්ථාව ලාභදායී විදියට පවත්වාගෙන යනවා. ඒ වගේම අලුතෙන් වෙනසල් ගණනාවක් ආරම්භ කරා, ඒවා නවීකරණය කරා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා තව වෙනසල් ගණනාවක් ආරම්භ කරන්න. අපි ඒ තුලින් දීවර සංස්ථාව තුලින් ජනතාවට අඩු මිලට මාළු ලබා දෙන්නත්, හොඳ මිලකට මාළු ගන්නත් කටයුතු කරනවා. මාළු කිලෝ එකක මන්තුමා අපි රුපියල් 40ක විතර ලාභයක් තියාගෙන තමයි දැන් විකුණන්නේ. දැන් වැල්ල ළඟ තියෙන මිනිස්සු වැල්ලට යන්නේ නැතුව ඒ ආසන්නේ තියෙන දීවර සංස්ථාවේ මාළු ගන්න පෙළමිලා තියෙනවා. ඔබතුමා දන්න වැල්ලේ උනත් ගිහලා මාළු කිලෝ එකක් දෙයක් ගන්නකොට තොග මිලට වඩා රුපියල් 100ක් විතර වැඩියෙන් තමයි ගන්න වෙන්නේ සමහරලා. මෙතන එහෙම නැහැ. අලුත්ම මාළු ඒගොල්ල තොග පිටින් අරගෙන ඉතාමත් අඩු ලාභයක් තියාගෙන තමයි මේ කටයුතු කරන්නේ. අපි සාමාන්‍යයෙන් මම එන්නට පෙර හැමදාම දීවර සංස්ථාවෙන් මාළු පෙට්ටියක් ලබා දුන්නා මන්ත්‍රීවරුන්ට. මගෙනුත් අද ඇමතිවරුත් ඇහුවා, මන්ත්‍රීවරුනුත් ඇහුවා කෝ මාළු පෙට්ටිය මේ සැරේ නැද්ද කියලා. අපේ සේවකයොත් ඇහුවා. මොකද ඒක සේවකයන්ටත් සමහරලාට ලැබෙනවා. නමුත් මම මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි මේක තවම අපිට දෙන්න පුළුවන් කමක් නැහැ. මේක මොකද මට අපිට මන්ත්‍රීවරු අපි මේ මාළු කනවට වැඩිය අපිට ඕන මේ සේවකයන්ගේ රැකිය ආරක්ෂා කරලා රජයට පාඩු නොවන බරක් නොවන ආයතනයක් විදියට මේක සංවර්ධනය කරගන්න අපි ඒ කටයුතු කරනවා. ලබන අවුරුද්දේ සමාලාට ලාභය ටිකක් වැඩි වුණොත් අපි සැලකිලිමත් වෙනවා ඒ වගේ දෙයක් ලබා දෙන්න පුළුවන්ද කියන එක පිළිබඳව.
දැන් දීවර සංස්ථාවේ මැනේජර්ලා සම්බන්ධ කරගත්තේ නැහැ අපි. අපි කරදී එතන ඉන්න ඒ කියන්නේ මැනේජර්ත් එක්කගෙන ගියා, එක්කගෙන ගිහිල්ලා වැල්ලෙන් මාළු ගත්තේ අතරමැදියේ නෙවෙයි හැබැයි. කෙලින්ම දීවරගෙන් ගත්තා. දැන් ඔබතුමාල ගන්නේ අතරමැදියේගෙන්නේ. ඒක එතකොට අතරමැදියත් ගානක් තියාගෙන තමයි එතකොට මැනේජර් සහ අතරමැදිය අතර තියෙන පොඩි ලින්ක් එකක් තියෙනවා. ඒ නිසා මේ මැනේජර් මහත්තයට අතරමැදියටයි ගාන තියාගෙන තමයි ඊළඟට මේ මාළු වල මිල නියම කරන පාඩභෝගියට. එතකොට අර නියමිත මිලට සාධාරණ මිලට මාළු කැල්ලක් කන්න හම් වෙන්නේ නැහැ. පොඩ්ඩක් අන්න ඒ ගැන සැලකිලිමත් වෙන්න.
නෑ මේ ගරු මන්තුමනේ අතරමැදියාගෙන් මාළු ගන්න එක අපි නවත්තනවා. දැන්ටමත් අපි තුන්වෙනියාගෙන් මාළු ගත්තේ මුල් කාලේ. පළවෙනියාගෙන් නෙමෙයි. එකම දේ අපේ දීවරයන්ට තියෙන ප්‍රශ්නයක් තියෙන ඒ අය මේ මූදික යනකොට ඔබතුමා දන්නවා ණය වෙලා යන. එතකොට ඒගොල්ලන්ට කෙලින්ම මාළු දෙන්න වෙන්නේ මුදලාලට. නැත්තම් බෝට්ටු අයිතිකාරයාට. එයා ඒගොල්ල හුරු වෙලා තියෙන ක්‍රමවේදයක් තියෙනවා. නමුත් අපි දීවර සංස්ථාවට උපදෙස් ලබා දීලා තිනවා කවුරු හරි කෙලින්ම දීවරයන් මාළු ලබා දෙනවා නම් ඒවා ලබා ගන්න කටයුතු කරන්න කියලා අපි අතරමැදියට මේ තියෙන දැන් හරි ටිකක් හරි තියෙන අවස්ථාවත් අනාගතයේදී නවත්තලා අපි දීවර ශේෂ්ඨයට තව එකක් කියන්න කැමතියි. මේක විකිනීමක් හෝ බදුවීමක් නෙවෙයි. දැන් අපි හොයනවා දීවර ශේෂ්ඨයේ තවත් සංස්ථාව ඉහළට ගෙනියන්න, විශේෂයෙන්ම මේ මත්ස්‍ය අපනයනය සඳහා සැකසුම් කරන්න, ඒ වගේම මාළු කෙලින්ම ආනයනය කරන්න වෙනම සමාගමක් පිළිබඳව අපි අවධානය යොමු කරනවා. මොකද රජයට මේ කටයුතු කරන්න අමාරුයි. රජය කරලා ඒක සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න බැරි නිසා. ඒ නිසා මම මේ කාරණේ සම්බන්ධව මීට වැඩිය කතා කරන්නේ. මම හිතන්නේ මම සැලකිය යුතු කාරණා ප්‍රමාණයක් සඳහන් කරා. මම තව එක කාරණා දෙකක් කියන්න තිබෙනවා. එකක් තමයි අපේ උත්සාහය අපේ රටවටේ මූද තිබුණත් අපි මාළු රටට ගේන ආනයනය කරන රටක් විදියට මේ තත්ත්වය නවත්තා ගැනීම සඳහා අපි වැඩපිළික් හදනවා. ඒක ලේසි පහසු නෑ. ඒ නිසා තමයි අපි කලපු ටික සම්වර්ධනය කරන්න යන්නේ. ජලාශවල මත්ස්‍ය සම්පත වැඩි කරන්න යන්නේ මසුන් නැති කිරීමේ කටයුතු කරන්නේ. හැබැයි අපි මේ අවුරුද්දේ මං හිතනවා දෙසැම්බර් වෙනකොට අපිට ඒ ඉලක්කය ළඟා කරගන්න උත්සාහ අවස්ථාව ලැබෙයි කියලා. මාළු රටින් ගෙන්නන්න වියදම් කරන මුදලට වඩා වැඩි ප්‍රමාණයක් මාළු රටයවල හොයාගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඒ වගේම අපේ 2020 බලාපොරොත්තුව තමයි මාළු රටින් ගේන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් රට මාළු යවන්න. ඒ සඳහා අපි කටයුතු කරන්න සූදානමින් ඉන්නේ. ඒ වගේම හොඳ තත්ත්වයේ මාළු ආශු මාර්සිංහ මන්තුමා සඳහන් කර ආකාරයට හොඳ තත්ත්වයේ මාළු ගෙන යාම තමයි රට ඇවිීම තමයි අපේ බලාපොරොත්තුව. ශෂිමි නැත්නම් අමුවෙන් කන මාළු මට්ටමට හොඳ තත්ත්වයේ මාළු අනාගතයේදී ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ වගේම අනිත් පැත්තට අපේ ප්‍රධාන වැඩසටහනක් තමයි වැවක් සමගමක් වැඩසටහන. ඒක මිරිදිය සහ කරදිය කියන ශේෂ්ත්‍ර දෙකම එකතු කරලා මේ ගමම ඔබතුමා කිව්ව ආකාර ණය ගැන මත්පැන් ගැන මේ සියලු දේවල් ගැන දැනුවත් කරන සෞඛ්‍ය පුරුදු සියල්ලම එක්ක මේ ගම්මාන ගොඩනැගීමේ වැඩපිළිවෙල අපි ආරම්භ කරා. ඒක සාර්ථක වෙලා තියෙනවා. ඒක තවදුරටත් ගෙනියන්න අපිට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම පිළිබඳවත් අපි මුදල් අමාත්‍යාංශයට ස්තුතිවන්ත වෙනවා. මේ වැඩපිළිවෙලක් අපි ක්‍රියාවට නංවනවා. ඒ කාරණය සඳහන් කරමින් ශීතාගාර පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා අපි පෞද්ගලික අංශයක ආබද්ධ කරගන්න බලනවා. ඒ කටයුතු තුළින් ඒ වර්ධනය ඇති කරගන්නත් බලාපොරොත්තු වෙන බව සඳහන් කරමින් මේ සඳහා වැලිපඩම්මිර වරායත් දැන් අපි කිව්වා ඒක අපි නෙමෙයි ඇත්තටම හැදුවේ අපේ අමාත්‍යාංශයෙන් නෙමෙයි CCD එක වෙරළ සංරක්ෂණයකින් හැදුවේ ඒක අසාර්ථක වෙලා තියෙනවා. එය සාර්ථක වරායක් බවට පත් කරගන්න අපි කියලා දෙනවා. ව්‍යාපෘතියට සමීක්ෂණ ඒ අවශ්‍ය සමීක්ෂණ කටයුතු කළා අපිට ඇස්තමේන්තුවක් දෙන්න කියලා. ලැබුණු විගස අපි මූල්‍ය ප්‍රතිපාදන ලබා දීලා ඒක ආරම්භ කරන්නත් කටයුතු කරනවා. අවසාන වශයෙන් අද මේ අදහස් ඉදිරිපත් කර සියලුම මැති ඇමතිවරුන්ට අපේ ස්තුතිය උද කරන. ඒ වගේම අපේ දිව රාජ්‍ය අමාත්‍යතුමා දිලිප් මෙදාරච්චි මහත්මයා මේ කටයුතු කරගෙන යන්නේ එතුමාගේ දැනීම ලබා දීම පිළිබඳවත් ඒ කටයුතු වල දක්වන සහයෝගය පිළිබඳවත් අපි එතුමාට අපේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම අපේ අමාත්‍යාංශ ලේකම්තුමිය, ඒ වගේම අධ්‍යක්ෂ ජනරාල්තුමා, ඒ වගේම අපේ සංස්ථා සියල්ලෙම සභාපතිවරු ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයේ කැපවීම මත තමයි අපි මේ ඉලක්ක ලබාගෙන තියෙන්නේ. ඒ වගේම 2018 වසරෙත් අපි ලබා දුන්නු ඉලක්කයට වඩා එහා ඉලක්කයකට යන්න සූදානම් බව සිහිපත් කරමින් මාණිනව ස්තුතියි.
බොහොම ස්තුතියි. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ශීර්ෂ අංක 119 කාර්යක සභාව එකඟද? කනිත්‍ය සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ශීර්ෂ අංක 150 කාර්යක සභාව එකඟද? ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ශීර්ෂ 151 ශීර්ෂ 290 කාර්යක සභාව එකඟද? පාර්ලිමේන්තුවේ රැස්වේ. ශීර්ෂ 119, 150, 151 සහ 290 කාරක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. න්‍යායපත්‍රයේ විෂාංක 2 සභාව එකඟද? සභාව කල්තැබීම
සභාපතිතුමනි, සභාව හෙට පෙරවරු 9:30 දක්වා කල්තැබිය යුතුයි යෝජනා කරනවා.
සභාව හෙට පෙරවරු 9:30 දක්වා කල්තැබෙනවා, නැත්නම් පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9:30 රැස් වෙනවා.